හොඳයි සාදු. අද දිනය 2023 වසරේ දෙවැනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධා ගුණැති කාරුණික පින්වතුනි, ශ්‍රී ලංකා වාසී ඒ වගේම ලෝක වාසී පින්වතුනි, සද්ධර්මයට පැමිණෙන අය දුර්ලභයි. සද්ධර්මයේ දිගින් දිගට පාත්වාගෙන යන අය දුර්ලභයි. ඒ සද්ධර්මය පවත්වාගෙන ගොස් ඒ සද්ධර්මයේ ප්‍රතිලාභය ලබන අය දුර්ලභයි. ඒ ගමන යද්දි පින්නතුනි මාරයා මොනම හරි වෙට්ටුවක් දාලා එයාව ධර්මයෙන් මග හරවනවා පින්නතුනි. සමහර අයට කුඩා දෙයක් ලබා දුන්නහම මාරයා ඒකින්ම මග ඇරිලා ධර්මයෙන් ඈත් වෙනවා. සමහර අයට ලොකු දෙයක් සිද්ධ කළා හරි මාරයා ධර්මයෙන් ඈත් කරවනවා පින්නතුනි. මමත්වය ආරක්ෂා කරගන්න අය කවදාවත් ධර්මයේ දිගින් දිගට නියැලෙන්නේ නැහැ. මමත්වය විනාශ කරන්න, මමත්වය කියන්නේ හතුරෙක්, මායයා කියන්නේ හතුරෙක් කියලා කල්පනා කරගෙන කටයුතු කරන කෙනාම තමයි පින්නතුනි ධර්මයෙන් ඉස්සරහට යන්නේ. ඉතින් ඒ දහම පින්නතුනි මටත් එකසේ බලපෑවා, ඔබටත් ඒසේම බලපානවා, කාටත් එකසේ බලපානවා. එක බුද්ධ කාලයේ හිටපු අයට පමණක් නෙමේ, අද වර්තමානයේ ඉන්න අයටත් අනාගතයේ සිටින අයටත් ඒ මාර බාධක කියන දේ අනිවාර්යෙන් පුදුම විදියට බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ පින්නතුනි මේ මනස සතර ධාතුන්ගෙන් යන් ඝෂ්ඨණයක් ඇති වෙන තැන සොයන් විඥානයක් හටගත්තා. ඒ හටගත්තේ මම 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 කියන හැටියට තමයි ඒ විඥාන ධාතුව ගැහෙන්නේ. ඒ නිසා මම මම කියන කෙනාව හැමතිස්සෙම සුරක්ෂිත විය යුතුයි කියන රිද්මයක්, අදහසක්, සංකල්පයක් තමයි ඒ විඥාන ධාතුවේ ගලාගෙන ඉන්නේ. බලන්න මේ ලෝක සත්වයෝ මිනිස්සුයෝ දිහා බලන්න, සාමාන්‍ය සත්වයෝ දිහා බලන්න, ඒ හැම සතෙක්ගෙම තියෙන එකම හදගැස්ම මම. සත්වයෙක් දිහා බැලුවත්, තිරිසන් සත්වයෙක් දිහා බැලුවත්, මිනිස්සයා තුලා බැලුවත් මම ආරක්ෂා විය යුතුයි, මම සැපවත් විය යුතුයි ආදි වශයෙන් මම මම වශයෙන් තමයි ඒ ගැස්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් පිනතුනි මමත්වයේ ටිකක් වැඩි කරගන්න මිනිස්සෙකුට උදව්වක් කළොත් එහෙම හරි සන්තෝෂ වෙයි. මමත්වය වැඩි කරගන්න උදව් කළොත් එහෙම හරි සන්තෝෂ වෙයි. මමත්වය අඩු කරගන්න, මමත්වය නැති කරගන්න දෙයක් කිව්වොත් ඒකට එච්චර කැමති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුව දේශනා කරේ අසාරේ සාරමතිනෝ. මේ ලෝක සත්වයා අසුරු දෙයක් සාරයි කියලා හිතනවා. එයතු දන්නේ මමත්වේ වැඩි කරගන්නවා කියන්නේ දුක වැඩි කරගන්නවා කියලා. මමත්වේ වැඩි කරගන්නවා කියන්නේ දුක වැඩි කරගන්නවා. මමත්වේ අඩු කරගන්නවා කියන්නේ දුක නැති කරගන්න දෙයක්, දුක අඩු කරගන්න දෙයක්, දුක සම්පූර්ණයෙන් නැති කරන දෙයක් කියලා දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ මමත්වය වැඩි වුණාම සැප වැඩි වෙනවා කියලා. ඒ නිසාවෙන් තමයි මේ ලෝකයේ මිනිසයා කියන මේ සත්වයා බුදුහාමුදුරුවෝ දේශනා කළා අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ. සරුවද්දේ සරුදේ තුල දකින්නේ නිස්සාර දෙයක්. මේ සද්ධර්මය වැනි උතුම් දෙයක්, පැවිදිකම නැමැති උතුම් දෙයක්. බලන්න මේ සමාජයේ ලෝකයේ ඉන්න මේ තරුණ පිරිස හරි බොහෝ දෙනෙක් සාරවත් විදියට ගන්නවද? ගන්නේ නැහැ. ඒක හරියට නිස්සාරයි කියලා දකිනවා. ඉතින් ලෝකයාට විශාල මුලාවක් සිද්ධ වෙලා තියෙනවා, පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අවබෝධය නැතිකම. මේ ඔක්කොටම හේතුව, මේ සියල්ලටම හේතුව පෙනුනේ ප්‍රඥාවේ අඩුව, ප්‍රඥාව අඩුභාවය. ඉතින් එන්නේ එන්නම ලෝකෙ පින්නතුනේ ප්‍රඥාව අඩු පිරිසක් එන්නේ. ප්‍රඥාව අඩු පිරිසක් ඇවිල්ලා ඒතු ලෝක විනාශයක් සිද්ධ කරගන්නවා. මේ පෘථුවිය විනාශ කරලා දානවා. මිනිසාගේ දියුණුව ආධ්‍යාත්මික වශයෙන්ම තැනිය යුතුයි. ඒ බහුතකයකින් තැනිය නොහැකි මේ සත්‍යයක්. මේක අදටත් වලංගුයි, තව අවුරුදු දහස් ගාණක් ගියත් මේක වලංගුයි, ලක්ෂ කෝටි ගාණක් ගියත් මේක වලංගුයි. මිනිස්සෙක් පෝසත් වන්නේ ආධ්‍යාත්මික මිස භෞතිකව නොව. ඒකට හේතුව භෞතික දේ මිනිස්සෙගේ හිස මත තියලා අරගෙන යන්න බෑ හැම තැනම. ඒවා තුල තියෙන අයිතිය හා අයිතිය නොවීම පිළිබඳව සංඥාවක් තියෙන්නේ. ඒ සංඥාවේ අගේ හැදෙන්නේ ඒ රටේ හැටියට, ඒ පළාතේ හැටියට, ඒ මිනිසුන්ගේ මේ අන් අය විසින් ඒකට ලබා දෙන ගරුත්වය අනුව. පිනතුනි අපි හිතමු භූමිකම්පාවක් වෙලා හරි, සුනාමියක් වෙලා හරි, මුළු ලෝකෙම මිනිස්සු නැති වෙලා ගිහිල්ලා එළි වෙනකොට, ඔබ නැහිරිනකොට. දැන් බලන්න අර භූමිකම්පාවේ දේවෙනි අත්දැකීමක් නෙනේ. සමහරලාට ගෙදර අසල්වාසීන් සියලු දෙනාම බිල්ඩින් එක කඩාගෙන වැටිලා නැති වෙලා ඒ බිල්ඩින් එකේ ඔබ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒව නැත්තම් ලෝකයට අපි ඕක සම්බන්ධ කරලා බලනවා, ලෝකේම ඔබට කෙනෙක් නැහැ. අපි හිතමු ලංකාවෙම කෙනෙක්වත් නැහැ. දැන් ඔබ විතරයි ඉන්නේ. එතන ඉඳලා මනසින් අහලා බලන්න, රත්තරන් මහ බැංකුවේ තියෙන රත්තරන් ලොකු මේවා කුට්ටි ඔය තැන් තැන් වල හොම වැටිලා තියෙයි. ඔබට අගයක් හිතෙනවද බලන්න? සුපිරි වාහන එහෙම තැන් තැන් වල තියෙනවා. කැමති කැමති එකක් අරන් යන්න පුළුවන්. ඔබට අගයක් එහෙම දැන්න, අගේ පෙන්වන්න කෙනෙක් ඉන්න එපැයි නේද? අපිට ඒ නිසා අගයක් දැනෙන්නේ නැතුව යනවා. අගය පෙන්වන්නේ අපි තව කෙනෙකුට. අපි ගස්වලට පෙන්වන්නද අගය? බෑනේ. අර තිරිසන් සතෙකුට පෙන්වන්නද අගය? නෑ. මිනිස්සෙක්ම ඉන්න ඕන අපිට අගය පෙන්වන්න. මිනිස්සෙක්ම ඉන්න ඕන අපිට ලොකුකම් පෙන්වන්න. මිනිස්සෙක්ම ඉන්න ඕන අපිට ලොකුකම් කරන්න. ඉතින් මේ මානසික ප්‍රශ්නයක් උඩ නේද මේ මිනිස්සු මේ දුවන්නේ? මේ ආර්ථික සංවර්ධනයක් කියලා එකක් හොයාගෙන දුවන්නේ, ඒතෙන්ට දුවන්නේ. ඒක තුල කිසිදාක සංවර්ධනයක්, දියුණුවක්, පරිපූර්ණත්වයක් ලැබිය නොහැකි කියලා තේරුම් කරගෙන ජීවත් වෙන්න ඕන. ආධ්‍යාත්මික වශයෙන්ම ඒවා තේරුම් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න ඕන. ඒවට කිසිම අගයක්, වටිනාකමක් දෙන්නට එපා. පරිහරණය කළාට ගමන් නැහැ. ඒවට කිසිම අගයක්, සද්දායක අගයක් දෙන්න එපා. නොවටිනාකම් දෙන්න යන්නත් එපා, වටිනාකම් දෙන්න යන්නත් එපා. නොවටිනාකම් දෙන්නේ වටිනාකම් ඇති නිසා, වටිනාකම් දෙන්නෙත් ඒවයි නොවටිනාකම් ඇති නිසා. වටිනාකම් සහ නොවටිනාකම් කියලා කියන්නේ මනුෂ්‍යාම සාධන, මනුෂ්‍යාම හදන මානසික නිර්මාණයක්. දැන් ඔබට නොවටිනා දේවල් ඇති. ඒත් ඔබ මානසික නිර්මාණයකින් ඔබට නොවටිනවා අයයි කියනවා. ඔබට වටිනාකම් ඇති. ඒත් ඔබ ඒ වටිනාකම් වලට හේතු සාධක නිසා වටිනාකම් ලබා දීලා තියෙනවා. ආදි කාලයේ නොවටිනා දේවල් දැන් ගොඩාක් වෙලාවට වටිනවනේ. දැන් වතුර බෝතලේ වතුර වටිනාකමක් තිබුණේ නැහැනේ මේ රටේ 1900 ගණන් වලවත්. දැන් වටිනවනේ, වටිනාකම් තියෙනවා. දැනට මේ හුලං හුස්ම ගැනීම වටින්නේ නැහනේ. මේ වෙනකොට රටවල්වල හුස්ම ගැනීම වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. හුස්ම බෝතල් තියෙනවා, ඔක්සිජන් ටැංක් තියෙනවා. ඒවා මූණේ ගහගෙන දියුණු කරපු ලෝකේ, සංවර්ධිත කරන ලද ලෝකේ, වේගෙන් දියුණු වෙච්ච රටවල්වල, නගරවල්වල ඇවිදගෙන යන්න ඕන ඔක්සිජන් බෝතලේ ගහගෙන. එහෙනම් හුස්මේ පවා වටිනාකම් හදා ගන්නවා එන්න එන්න. ඕකට තමයි පිරිහෙන දවසින් දවස පිරිහෙන ලෝකය කියලා කියන්නේ. ඕකට පින්නතුනේ ඒ වුණාට මිනිස්සු හිතන්නේ ඒක තමයි දිනුනෝ කියලා. අපේ දරුවන්ට අපි උගන්වන්නේ එහෙමයි. භෞතික ලෝකයක් හඹාගෙන ඵලයන් පුතේ, භෞතික දේවල් ගොඩාක් තියෙන කෙනෙක් හොයාගෙන පුතේ, භෞතික දේවල් පිරිවරාගෙන අනිත් අයට පේන ජීවිතයක් පුතේ, ආධ්‍යාත්මය ගොඩනගාගෙන ජීවිතයක් පුතේ, හිත තේරුම් ගනිම් පුතේ, ජීවිතයේ තේරුම් අරගෙන ජීවිතයක් පුතේ, භෞතික දේවල් වල නිම්මින් නෑ, ඒක ප්‍රතිඵලයක් නෑ කියලා ගොඩාක් මව්පියෝ උපදෙස් දෙන්නේ, අනුශාසනා කරන්නේ තමන්ගේ දරුවන්ට. භෞතික දේ තියෙන්න ඕන තමයි, ඒ හුදු පාපස්නක්සේ, එහෙම නැත්නම් හුදු සිව්පසයක්සේ ජීවත් වීමට අවශ්‍ය කරන උදයක් පමණයි. ඒවා තමන්ගේ තියෙන ප්‍රමාණයට, තමන්ගේ ශක්ති ප්‍රමාණයට කොච්චර තිබුණත් කමක් නැහැ, නැති වුණත් කමකුත් නැහැ. ඒ තියෙන දේ තුල සතුටෙන් ධර්මයට ප්‍රමුඛතාවය දෙන්න. තේරුණා නේද? ධර්මයේ සමහර අය හිතනවා මම අහවල් මට්ටමට ගියාට පස්සේ ධර්මයට ප්‍රමුඛතාවය දෙනවා කියලා. ඒක බොරු. තමන්ට ධර්මතාවයට ප්‍රගුණතාවය ප්‍රමුඛතාවය දෙනවා නම් දෙන්න පුළුවන්. එයාට රුපියලක් තිබුණත් දෙන්නත් පුළුවන්, කෝටි ගාණක් තියෙන කෙනෙක් වුණත් එයාට ධර්මයට ප්‍රමුඛතාවය දෙන්න පුළුවන්. බැරි කෙනාට බෑ. අවශ්‍ය කරන්නේ ප්‍රඥාව, අවශ්‍ය කරන්නේ නුවණ කියලා අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. අපේ සිත්වලට හොඳට සවන් දෙමු පින්නතුනි. අපි අපේම හිත්වලට හොඳට සවන් දෙමු. මේ මොහොතේ පමණක් නෙමේ පින්නතුනි, තමන් ජීවත් වන හැම මොහොතකම, තමන් කතා කරන හැම මොහොතකම, සිතන හැම මොහොතකම, තීරණ ගන්න හැම මොහොතකම මේ සිත්වලට හොඳට තමන්ගේ අවධානය යොමු කරන්න, සිතේ හැසිරීම හඳුන ගන්න. තමන් ජීවිතයේ අවසානයේ, දවසේ අවසානයේදී තමන්ගේ ජීවිතය ගෙවුනේ කොහොමද කියලා තමන්ට හොඳ අවබෝධයක් ඇති කරගන්න හැකියාව ළඟා කරගන්න. දැන් බලන්න මේ මොහොත දක්වාම පැමිණිච්ච තමන්ගේ හිත කොයි වගේද කියලා. අද උදෑසන 6 ඉඳලා මේ දක්වා වැඩ කරපු චිත්ත පරම්පරාවේ හැසිරීම් රටාව තේරුම් ගන්න. ඊළඟට පින්නතුනේ එතනින් එහාට අද දවසේ හවස 6 වෙනකන් අපේ හිත මොන වගේ සැරිසරයිද කියලා පොහොතක් කල්පනා කරලා බලන්න. කොයි වගේ චිත්ත ස්වභාවයන් වලට මුහුණ පාන සිද්ධ වේද කියලා දන්නේ නේ. අපි ළඟ තියෙනවා නම් දැඩි බව කියන එක, ඒක මෘදු බවට පත් කර ගැනීමයි භාවනාවේ ප්‍රධාන අරමුණ. දැඩි බව කියන එක අඩු කරන්න වෙනතුනේ. ඔබේ හිතේ තියෙනවා කුමන හෝ දැඩි බවක්, ඒක හොඳ දැඩි බවක් වෙන්න පුළුවන්, නරක දැඩි බවක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ දැඩි බවක් වෙන්න පුළුවන්, සාධාරණ දැඩි බවක් වෙන්න පුළුවන්, නීතියානුකූල දැඩි බවක් වෙන්න පුළුවන්, අනීතියානුකූල දැඩි බවක් වෙන්න පුළුවන්. කෙසේ හෝ ඔබේ දැඩි බව අඩු කරන්න. සමහර අයගේ ආගමානුකූල දැඩි බවක් තියෙන්නේ. ඒ දැඩි බව කියලා කියන පින්නතුනේ කුමන හෝ ආකාරයකින් සකස ගන්න ලද දෘෂ්ටියක දැඩි බව. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. ඕනම කෙනෙක් ඉතින් හදාගත්ත දේ ඒ තුල දැඩි වෙන්න එයා හිතන්නේ හරි හොඳයි කියලා. දැන් ආගම්වල දැඩිව අදහනකොට, දැඩිව ප්‍රතිපත්ති ගරුක වෙනකොට, දැඩි වෙනකොට අපි හිතන්නේ එයා හොඳ ආගමිකයෙක් කියලා. නෑ පිරිනත, බුදුදහමට අනුව එයා අපායට යන්න තමයි මේ දැඩි බව හදාගන්නේ. ඊළඟට සාධාරණත්වයේ මත දැඩි වෙනවා. එයා හිතන්නේ ඒක හොඳයි කියලා. ඒ සාධාරණත්වය මතම ඔහු විශාල අසාධාරණ සිද්ධ කරනවා. එනිසා මොනම ආකාරයකින්වත් දැඩි බව බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ ජීවිතය තුළ. මෘදු බව, අනතිමානී බවයි බුදු කෙනෙක් අගය කරන්නේ. ඒ නිසා ඔබ කුමන පැත්තකින්වත් දැඩි වෙන්න එපා. මම දිනක් ඇහුවා පින්නතුනි මේ ටීවී එකේ මෙතන මයිකල් ජැක්සන්ගේ දැන් සින්දුවක් දැම්මොත් ඔබ මොකද හිතන්නේ කියලා. හා පෝ, ඒක හරි විශ්වක් වගේ. පිස්සුවක් වෙයි කිව්වා. ඇයි ඒ? ඔබ ආගමානුකූලව හරි දැඩි. ඔබට මයිකල් ජැක්සන් එතෙන්දි පෙන්වන්න බෑ. ඒනයි ඉතින් මයිකල් ජැක්සන් පස්සේ යන මිනිසුන්ට අපිව පෙන්වන්නත් බැරුව ඇති. මොකද අපි ප්‍රතික්ෂේපිතයිනේ ඒක නිසා. ඒ නිසා දැඩි බව කියන්නේ කුමන පැත්තෙන් වුණත් ඒක වැරදි. බලන්න බුදුහාමුදුරන්ගේ ජීවිතේ හොඳට කියවලා. උන්වහන්සේ හරීම මෘදුයිනේ, මොළොක්නේ. බුදුරජාණන් වහන්සේගේ මොළොක් ගතිය තිබුණා, මෘදු ගතිය තිබුණා. එතනින් තමයි උන්වහන්සේ ක්‍රියා කළේ. දැඩි බව කොතනකවත් තිබුණේ නැහැ. හරි දැවැන්ත ආගමික පදනමක් හදාගෙන නම් යන්නේ. බුදුහාමුදුරු අඟුලිමාල ගන්නෑ, මේ අපේ නමට මේ කැලලක් වෙයි, මේ දානෙත් ඇතුවයයි, ඔය හාදය ගන්න එපා. එහෙම කියනවනේ, යන්න එපා. ඊට පස්සේ අම්බපාලේ මහාන වෙන්න එනකොට කොච්චරයි කිව්වද ඔය ගෑනු ගෙනාව ගන්න එපා. පන්සලත් කැත කළා, දෙව්රම් මහාවිහාරෙත් කැත කළා, සාසනෙත් ඉවර කළා, යයි ඔය ගෑනු කෙනාව කියලා. නෑනේ දැඩි බවක් තිබුණේ නෑ. ඒ නිසා ලෝකෙට මහ පුදුම හඳුන්වා දීමක් කරපු උත්තමයන් වහන්සේ නමක් එහෙම ආගමික කණ්ඩායමක් ගෝත්‍රයක් හඳුන්වලා දීපු උත්තමෙක් නෙමෙයි. බලන්න පින්නතුනේ, දේවදත්ත අච්චර ගල් පෙරලනවා, හිංසා කරනවා. ඇයි එලවන්නේ නැත්තේ? ඇයි නෙරපල තියෙන්නේ කියලා ප්‍රකාශයක්වත් කරන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශයක් කළා නම් දේවදත්ත අද සිට අපේ බුද්ධ ශාසනයේ කෙනෙක් නොවේ කියලා අර මහානායක හිමියෝ ප්‍රකාශ කරා වගේ තමයි. ආයතන ඉඳලා පොතේ ලියවෙන්නේ අපේ ශාසනය කෙනෙක් නෙමෙයි කියලා. මුත් කොත්තනකවත් කියවෙන්නේ නැහැ නේ. අවසානෙට ඇවිල්ලා තෙරුවන් සරණ ගිහිල්ලා සමාවත් අරගන්නවා ආයි. බලන්න බුදු කෙනෙක් ළඟ තිබුණු ඒ ගැඹුරු ආධ්‍යාත්මික මෘදු බව අපි ළඟ ඇති කරගන්නව නම්, ඔබ ළඟ ඔබ ඇති කරගන්නව නම් තමයි ඔබ බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේගේ තිබුණු ලක්ෂණ අපි ආධ්‍යාත්මිකව අනුගමනය කරනවා නම්, දාර්ශනිකව අනුගමනය කරනවා නම්, අනුගත වෙනවා නම් තමයි සරණං ගච්ඡාමි වෙන්නේ. ඒව අනුගත වෙන්නෙත් නැත්තම්, ඒව තේරුම් ගන්නෙත් නැත්තම්, ඒව අනුගමනය කරන්නෙත් නැත්තම් වාචික බුද්ධන් සරණං ගච්ඡාමි ශ්‍රාවකයෝ විතරයි. පැහැදිලිනේ? බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කිසි දෙයක් අනුගමනය කරන්නෙත් නැත්නම් අනුගත වෙන්නෙත් නැත්නම් ඒ සියලු දෙනාම වාචික බුද්ධන් සරණං ගච්ඡාමි. එසා අනුගත වෙන්න අනුගමනය කරන්න බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු ඒ ගුණ හඳුනාගෙන. එතකොට අපි සරණං ගච්ඡාමි වෙනවා. සැබෑ නිදහස උත්සාහ කිරීමේදී එම තැනැත්තා නිදහස ප්‍රත්‍යක්ෂ කරගත් ගුරුතුමෙකු කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එතුමන්ගේ අනුශාසනා තුළින් ඔබ තුළ මෙතෙක් නොතිබූ සැබෑ නිදහස නිදහසේ ශක්තියෙන් ඔබ තුළ ජනිත වනු ඇත. ඔබට තියෙන පළමුවෙන්ම පින්නතුනේ හොඳ ගුරුවරයෙක් හොයාගෙන ගුරුවරයා කෙරෙහි ලොකු විශ්වාසයක් එක්ක ගමනක් යන එක. දැන් පින්නතුනේ අපි රටවල් වල යනකොට මේ යම් ට්‍රැවල් කරන්න හොඳ අපි ට්‍රැවල් කණ්ඩායමක් හොයාගන්න ඕනේ, ආයතනයක් හොයාගන්න ඕනේ. අපි කියනවා නම් අහවල් ආයතනය නම් හරි හොඳයි දඹදිව වන්දනාවට. ඇයි? අපිට ආරංචියක් තියෙනවා අරගෙන ගිහිල්ලා සුරක්ෂිතව ආයි කරගෙන එනවායි ගොඩාක් කණ්ඩායම් කියලා. හැබැයි අපි අත්දැකීම ලැබලා නැහැ. නමුත් යම්කිසි විශ්වාසයක් ගොනු කරගෙන තමයි එයත් එක්ක ඒ ගමන යන්නේ. අපි යන්නේ හැමදාම අලුත් තැනකට, අලුත් අලුත් විදිහේ අත්දැකීම් ලබන්නේ. නොගියපුම තැන් තමයි අපි බලන්න යන්නේ. හැබැයි අපිට කණ්ඩායම විශ්වාසයි, සංවිධායකයා විශ්වාසයි. ඒ විශ්වාසය නිසා අපි යනවා. එයා අපිව හරියට අරගෙන එන එක්කෙනෙක්වත් හලලා එන්නේ නැහැ කියලා. ආන්න ඒ වගේ පිනුතුනේ මේ ධර්ම ගමන් කිරීම සඳහා ඔබ හොඳම සංචාරක ආයතනයක් නම් කර ගන්නවා වගේම හොඳ ගුරුවරයෙක් තෝරගෙන ඒ ගුරුවරයා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් මා කෙරෙහි අවිශ්වාසයකින් බණ අහන්න එපා. අවිශ්වාස තැන් තියෙනවා නම් විපරම් කරලා විශ්වාසය ගොඩනගා ගන්න. අවිශ්වාස තැන් තියෙනවා නම් ඒක ඒක කියලා හරි අහලා හරි විශ්වාසය ගොඩනගා ගන්න විදිහට තමන් කටයුතු කරගන්න ඕන. අපි මිනිස්සුයෝ පරීක්ෂා කරලා බලනවා කියන්නේ. ඉතින් මෙහාට එන කතා බහ කරන්න එන ගොඩක් අයගෙන් මම අහන ඔබ ආවේ කාරණා දෙකකට. එකක් තමන්ව පරීක්ෂා කරගන්න. ඔව්. අනිත් එක හාමුදුරු පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ ඉතින් hina වෙනවා ගොඩක් වෙලාවට. ඒක තමයි ඇත්ත. ඒක හොඳයි. හැබැයි ඒක හැමදාම අවිශ්වාසයක් ඇති වුනහම අවිශ්වාසය තුලින් ඉන්නේ නැතුව විශ්වාසය ගොඩනගා ගන්න ඕන. තම බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව සැකයක් ඇති වෙච්ච මිනිස්සේ වරදක් ආවා. ඇවිල්ලා දැන් ඉන්නවා තාම අඩුවක් පාඩුවක් හොයාගන්න බැරි වුණා. ඉතින් මාසයක් දෙකක් හිටියා, තුනක් හතරක් හිටියා. අඩුවක් පාඩුවක් හොයාගන්න බෑ. මිනිහා කල්පනා කරා මම මේ ගිහිව ඉන්න නිසා තමයි අඩුවක් පාඩුවක් හොයාගන්න බැරුව ඇත්තේ කියලා මහානත් වෙනවා. මහානත් වෙලා අඩුවක් පාඩුවක් තියෙන්නේ නැති කියලා වෙනවා. දර්ශනය පිළිබඳව, ඥානය පිළිබඳව එයාට හොයාගන්න බෑ. අවසානයේ එයා නිවන් දැකලා තමයි අවසන් වුනේ. තව බ්‍රාහ්මණෙක් ආව බුදුරජාණන් වහන්සේගේ උසමනින්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උසමිනවා කියන එකෙන් එකෙන් අදහස් වෙන්නේ ශාරීරික උස එහෙම නෙමෙයි, උන්වහන්සේගේ ධර්මකායයේ තියෙන උස. ධර්මකායයේ උස මනගෙන යනෝ එයාගේ තියෙන අඩුරුල් ඔක්කොම ගෙනල්ලා මෙතන තියෙනවා. ඉස්සර ගොඩක් උසේව මනින්න උණ ගස් භාවිතා කරලා තියෙනවා. ඉතින් ධර්මයේ කියන්නේ උණගස් ඔහොම 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 වැඩි කරා කියලා. 15ක් 20ක් 30ක් 40ක් එකට තියලා බැලුවත් උස වැඩි බුදුහාමුදුරන්ගේ කියලා. ආන් ඒ වගේ පින්නතුනේ මේ ආධ්‍යාත්මික වශයෙන් උස බලාගෙන යනවා. පින්නතුන්ටත් පුළුවන්. ආනන්ද හාමුදුරන්ගේ උස කොච්චරද කියලා බලන්න. ධර්මයේ උස කොච්චරද කියලා බලන්න. බුදුහාමුදුරන්ගේ උස කොච්චරද කියලා බලන්න ඕන. ඒ ඇත්තත් අවසානේ නතර උනේ පින්නතුනේ. අනන්තං අප්පමෙයං. අප්‍රමාණ වූ අනන්ත වූ ගුණ බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. මේක පින්නතුනේ වාචික වශයෙන් ප්‍රකාශ කළාට ඇත්තටම ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඔබත් අනන්ත ගුණයට පත් වෙනවා නම් ඔබත් ඒ බුදුහාමුදුරන්ගේ ගුණ වගේම අනන්ත වෙනවා නම් ඔබත් සත්‍ය අවබෝධයට පත් වෙනවා. ඔබත් සත්‍ය අවබෝධයට පත් වෙනවා. ඔබත් සත්‍ය අවබෝධයට පත් වෙනවා. එනිසා ඔබත් අනන්ත ගුණයට පත් වෙන්න. අනන්ත ගුණයට පත් වෙන්න. අන්ත ගුණයක ඉන්න එපා. අනන්ත බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බලන්න ඔබේ ගුණයත් අනන්ත කරගන්න. ඒ පාඨයේ සිහිපත් කරමින් බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. ධහම කියලා කියන්නේ අන්ත ගුණයක් නොවේ, අනන්ත ගුණයටයි. බුදු ගුණ අනන්තයි. ධහමේ ගුණත් අනන්තයි. ධර්මයේ ගුණ අනන්තයි. මහා සංඝ ගුණ අනන්තයි. මහා සංඝ ගුණ කියලා කියන්නේ මහා සංඝ ගුණය කියලා කියන්නේ උතුම් ආර්ය උත්තමයන් වහන්සේලාට, ආර්ය ශ්‍රාවකයන්ට මහා සංඝ කියලා කියන්නේ. අනිත් අය සංඝ මහා සංඝ කියලා කියන්නේ අනේ උත්තම ආර්යයන් වහන්සේට. බලන්න පින්නතුනේ ඔබ තුල මෘදු ගති ඇති වෙලා තියෙනවා නම් ඔබේ හිතෙන් සිසිලසක් දැනේවි, ශාන්ත බවක් දැනේවි. එහෙත් මෘදු ගති නෙවෙයි නම් ඔබ එකතු කරගෙන තියෙන්නේ දුෂ්ට ගති නම් ඒ හිත ගිනි ගන්නවා ඇති, දැවෙනවා ඇති, මානසික පීඩා ඇති. ඔය මානසික පීඩා හැම තියෙන පින්නතුනේ දුෂ්ට ගති ඇති අයට. ධර්මානුකූල ගති ඇති අයට එහෙම මානසික පීඩා හිටින්නේ නැහැ පින්නතුනි. ලෝකෙ පෙරළුණත් පීඩා හිටින්නේ නැහැ ඒක. මොකද සිතවිල්ල හොඳයි, චේතනාව හොඳයි. චේතනාව වැරදි වුණාම තමයි මානසින් දැවෙන්නේ, ගිනි ගන්නෙ. ඇවිල්ලා වුණත් පින්නතුනි දෙවුරම් වෙහෙරට ඇවිල්ලත් පින්නතුනි පිට් පොකට් කාර්යා පිට් පොකට් එක ගැන හිතමින් ඉන්නව විසක් බණ අහන්නේ නැහනේ. ඉතින් මෙහෙටත් ඇවිල්ලා සමහර අය බණ අහනවා, සමහර අය පිට් පොකට් එක ගහගන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්නවා. එතකොට පින්නතුනේ කලේ අනිත් පැත්ත ගැහුවා වගේ ධර්මයට විවෘත වෙච්ච හිත තියෙන්න ඕන. ධර්මයට විවෘත වෙච්ච සිත් තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාට ඒ ධර්මය ලැබෙන්නේ නැහැ. ධර්මය කියන්නේ මේ විශ්වීය තියෙන නිදහස අපි තුර අපි කරා පැමිණෙන්න ඕන. අපි කරා පැමිණෙන්න නම් පින්නතුනේ අපි කලේ තිය අපේ කලේ තියෙන මඩවතුර අපි හලන්න ඕන. ඒක ඔබම තේරුම් අරගෙන ඔබේම දුර්වලතා, ඔබේම මමත්වය ඔබ අඩු කරන්න ඕන, ලිහිල් කරන්න ඕන, දුරු කරන්න ඕන, විහෙත විද්වංසනය කරන්න ඕන, නිරෝධ කරන්න ඕන, සමුච්ඡේද ප්‍රහාණය කරන්න ඕන. මමත්වය නැතුව සිටින්න. කොතනද තම සිතෙහි සචිත්තයේ සචිත්තයේ මමත්වය පවත්වා ගන්න එපා. ඒ සඳහා උත්සාහය අවශ්‍ය නැත, වීරිය අවශ්‍ය නැත, ප්‍රයත්නය අවශ්‍ය නැත, නිර්මාණ අවශ්‍ය නැත, සංකල්ප අවශ්‍ය නැත, දෘෂ්ටි අවශ්‍ය නැත. එයට අනුගමනය කළ යුත්තේ අන්න ඒ ස්වභාවික ලස්සන ක්‍රියාවලිය පමණයි. පින්තුනි, අපි සමාධියක් අවශ්‍ය නැත කියන එකයි සම්මා සමාධිය කියන්නේ. සමාධි නැති සම්මා වායාම කියන්නේ කිසිම උත්සාහයක් නැති එකයි. සම්මා සති කියලා කියන්නේ කිසිම සිහියක් පැවැත්වීමක් අවශ්‍ය නැතයි කියන එකයි. සම්මා ආජීව කියන්නේ කිසිම ජීවන රටාවක්, කිසිම ආකෘතියක්, කිසිම ගති ලක්ෂණයකට ඒම අනවශ්‍යයි. කිසිදු වාචික ස්වරූපයක්, මන්ත්‍රණයක්, වාක් ධ්වනියක් අනවශ්‍යයි. කිසිදු ආකාරයක දැක්මක්, දෘෂ්ටියක් අනවශ්‍යයි. සම්මාදිට්ඨියවත් අවශ්‍ය නැහැ. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ පින්නතුනේ. කිසිදු සංකල්පයක් අවශ්‍ය නැහැ. සම්මා සංකප්ප කියන්නේ ඒක. මේ ස්වාමින් වහන්සේ දේශනා කරන එකවත් සංකල්පයක් වශයෙන් ගන්න එපා. මේ ස්වාමින් වහන්සේ දේශනා කරන එක කරන සංකල්පෙත් එපා. වාචික වශයෙන් ගොඩනැගෙන්නේ සංකල්ප ස්වරූපයෙන්. නමුත් අපි අවධාරණය කරනවා මේක සංකල්පයක් හැටියට ගන්න එපා. මේ සංකල්පය ගන්නත් එපා. ගත්තොත් විනාසයි. අර සංකල්ප අතහරින්දි මේක සංකල්ප වශයෙන් මේ සංකල්පය ගන්නත් එපා. ඒක තමයි මෙතෙන්දි දේශනා කරන්නේ. මේක ඔබ සංකල්පයක් වශයෙන් ගන්නව නම් ගන්න එපා කියන එකයි මේ මතක් කළේ. ඕන් ඔය ආකාරයට නිවන ප්‍රගුණ වෙන්නේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ වෙන්නේ. ඔබ තේරුම් කරගන්න, ඔතෙන්ට මනස බැලන්ස් කරගන්න ගොඩාක් අමාරු කාර්යයක්. සෑහෙන නුවණක් සහ අවබෝධයක්, මානසික සංවේදීතාවයක් තියෙන්න ඕන. දැනුමට ධර්මය එකතු කරන අයට බෑ පෙන්නතුනේ. ප්‍රත්‍යක්ෂතාවය කරා, අත්දැකීමක් කරා ධර්මය එකතු කරගන්න අයටයි මේ ධර්මය. ඔබේ මනස හැඩගස්ස ගන්න විදිය ඔබමනේ දන්නේ. දැන් ඔබ බලන්න ඔබ මොන හැඩයකින්ද සිටින්නේ. ඒකට කියනවා ගති හොයා ගන්නවා කියලා. හැම මොහොතකම සත්වයා ඉන්නේ යම්කිසි ගතියකින්. අපි මෙහෙම ගතියකින් ගමු. ඇලෙන ගතියකින්ද ඉන්නේ, ප්‍රතික්ෂේප කරන ගතියකින්ද ඉන්නේ මේ මොහොතේ. බලමු ඒ අති ගති දෙකට එනවද කියලා. මොනවා හරි දෙයක් සොයන ගතියක් තියෙනවද, ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවද, ආසා කරන ගතියක් තියෙනවද, පිළිකුල් කරන ගතියක් තියෙනවද, මේ මගේ ගතිය කියලා, මේ මගේ හැටි කියලා බොහොම ආඩම්බරෙන් මිනිස්සු කියනවා. එහෙම ගතියක් තියාගෙන ඉන්නවද කියලා බලන්න. අන්නේ ගති දුරලන්න, සැහැල්ලු කරන්න, මෘදු කරන්න, ස්වාෂ්ප කරලා දාන්න සම්පූර්ණයෙන්ම. ගති තියාගන්න එපා. කොතනද ගැඹුරු සිතෙහි, ගැඹුරු සිතෙහි ගති තියාගන්න එපා. තමන්ගේ පරමාර්ථය වෙනස් කරන්නේ සමහර අය ඔක්කොම වෙනස් කරගන්න පරමාර්ථය වෙනස් කරන්නේ. පරමාර්ථය වෙනස් කරන කෙනා තමයි නිවන් දකින්නේ. පරමාර්ථය ඇතුළේ හැම දියාගෙන දත් පිටි කාගෙන ඕම ඉන්න අනිත්‍ය ඔක්කොම වෙනස් කරගන්න තමන්ගේ ඉලක්කය පරමාර්ථය වෙනස් කරන්නේ. අර පිට් පොකට් ගහන්න ආපු කෙනා ඒ වගේ තමයි. දේවරම් බෙහෙරට එනවා පිට් පොකට් ගහන්න කියනවා. පිට් පොකට් ගහීමේ පරමාර්ථය මේ යකා වෙනස් කරන්නේ. අනිත් ඔක්කොම වෙනස් කරගෙන ඉන්නවා. ඇස් පියාගෙන, කම් පියාගෙන, දත් මිටි කාගෙන ඉන්නවා. පරමාර්ථය වෙනස් කරන්නේ. හැබැයි හොමෝම කාලයක් ගිහිල්ලා එක පුජ්‍යලේ මේ කරන දහ ජරා වැඩේ මොකද්ද කියලා කල්පනා කරලා පරමාර්ථය වෙනස් කරා. අන්න ඒ වගේ ඔය ඇත්තන්ගේ පරමාර්ථයක් තියෙනවා. පරම අර්ථයක් හැටියට තමයි තමන් මම කියන සිද්ධාන්තය අරගෙන තියෙන්නේ. අන්න එතනින් තමයි තමන්ගේ පරමාර්ථය තියෙන්නේ. තමන්ගේ හිතට අත තියන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක ඇත්ත. තමන්ම තමන් අත තියාගන්න. ඒකනේ දේවදත්ත නිවන් දක්වන්න බැරිනේ. අත තියන්නත් බෑ. තමන්ගේ කැමැත්තක් නැත්නම් අත තියන්නත් බෑනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටවත් දේවදත්ත තමන්ගේ හිත විවෘත කළේ නේ. මහානත් වුණා, ඥාති, බුදුහාමුදුරුව වෙනුවෙන්ම දෙන දන් ටිකත් වැළඳුවා. තමන්ගේ පරමාර්ථය, එහෙම නැත්නම් තමන්ගේ හිත බුදුහාමුදුරන්ට පූජ කරේ නැහැ, විවෘත කළේ නැහැ. ඉතින් පිටුතුනේ ඔබත් දහමට තමන්ගේ හිත දන් දෙන්නේ නැත්තම්, පූජා කරන්නේ නැත්තම්, හිත විවෘත කරන්නේ නැත්තම් ගුරුවරයාට ඒක හදන්න බෑනේ. ඔබේ ගෙදර ටීවී එකක් ඇරිලා තියෙනවා. ඔබ ඒක මුල්ලට දාලා තියෙනවා. ඉතින් ටීවී හදන මිනිස්සෙකුට මේ ටීවී එක දීලා හදාපන් කියලා කියන්නේ නැත්තම් ඒ මිනිස්සේ හදන්නේ කොහොමද? ගේ මුල්ලේ තියෙන ටීවී අරගෙන හදන්න බෑනේ. ඒ වගේ තමයි පින්නතුනේ තමන්ගේ හිත ගුරුවරයා කියන්නේ මම ටීවී හදන කෙනෙක් නම් මට ඉල්ලීමක් කරන්න ඕන මේ මෙන්න ටීවී එක දෙනවා මේක හදන්න. ඉතින් මම මේක ගිහිල්ලා බලනවා මේකේ බෝඩ් එක ගිහිල්ලාද තියෙන්නේ, පවර් ගිහිල්ලාද තියෙන්නේ, මේකේ ස්ක්‍රීන් එක ගිහිල්ලාද තියෙන්නේ කියලා. ඉතින් මම ටෙක්නිෂන් නම් ඒක හොයන්න ඕන. හොයලා ඉතින් කියන්න ඕන ඔයාගේ මේ ගිහිල්ලා තියෙන බෝඩ් එකම ගිහිල්ලා තියෙන්නේ. ඒක දාන්න වෙනවා. ආග මේ වගේ අකුසල පාර්ශවයක් පුදුම විදියට තියෙනවා. ඒක අයින් කරගන්න වෙනවා. ආගේ පව හරියට වැඩ කරන්නේ නැහැ. ධර්මයට ඔන් වෙන්නේ නැහැ. තමන්ගේ හිත විවෘත වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැහැ. ආගේ මේ ප්‍රඥාව නැහැ. අර ටීවී එක නම් බෝඩ් එක පව පැක් ස්ක්‍රීන් වගේ ඔයාට කියන්න දෙන්නේ ඔයාට ශ්‍රද්ධාව නැහැ, ඔයාට වීරිය නැහැ, ඔයාට ප්‍රඥාව නැහැ. මේ කොටස එකතු කරගන්න, මේ විදියට වැඩ කරන්න, මේ විදියට දේශනා ටික අහන ප්‍රමාණය වැඩි කරගන්න. අන්න පින්තුනේ පේන්න පටන් ගන්නවා අකාලික දර්ශනය. ඒ ටීවී එකේ පේන්නේ මොකද්ද පේන්නේ? අවසානයේ මේ කැලිබෑලි ඔක්කොම දාලා හදලා දුන්නට පස්සේ ඔන් කරාම අන්න සායනාස දැන් නම් අකාලික දර්ශනේ වට පේනවා. අන්න විමුක්ති දර්ශනය, අන්න විමුක්ති දර්ශනේ වට පේනවා. ඉස්සර විමුක්ති නෙමෙයිනේ මුක්ති දර්ශනේ තියෙන්නේ. මිනිස්සුන්ට තියෙන්නේ මොකද්ද? මුක්ති දර්ශනය. මුක්ති කියන්නේ තමන්ගේ භුක්තිය, තමන්ගේ අයිතියක් ඇති බවයි, හැම දෙයකම අයිතියක් ඇති බවයි. මේවා මට අයිති ඇත. ඊට පස්සේ ඒක අනිත් පැත්තට එනවා, මේ දේ මට අයිති නැත. අන්න ඒකට කියනවා මුක්තිය. දැන් අයිති නෑ කියලා දකින එකවත්, අයිති කියලා දකින එකවත් විමුක්තිය නෙමේ. විමුක්ති දර්ශනයේදී මේවා මට අයිති නෑ කියලා දකින්නෙම නෑ. හොඳට මතක තියාගන්න, විමුක්ති දර්ශනයේදී මේවා මට අයිති නෑ කියලා දකින්නෙම නෑ. ඒක හොඳට ඔළුවට ගන්න. සමහර අයට තමන්ගේ හිත හදන්න පින්නතුනේ හැකියාවක්ම නැහැ. මොකද හේතුව සංසාරේක අකුසල හිත හරි ප්‍රබලයි. පව් කියලා හිතනවා. ඒ මිනිස්සයා උත්සාහ කරනවා එයාගේ හිත හදන්න බෑ. මොකද මහා මේරු පර්වතයේ ළඟට පින්නතුනේ සවලක් අරන් ගියාට ඔක ඉවර කරන්න බෑනේ පින්නතුනේ. හැදලා අයින් කරන්න බෑ. නේ? දැන් මේ විශාල මේ වටේටම කඳු තියෙනවා. නමත් අතුරු ගිරියනේ, කඳු වලින් වටවුණු නගරය. ඒකයි අර්ථය. වටේටම කඳු තියෙනවා. අතුරු ගිරිය. කඳු අතර තියෙන නිසා අතුරු ගිරි. ගිරි අතර තියෙන නිසා අතුරු ගිරිය. නම ගල් වරුසාව. ඒකට හේතුව ගල් බෝර දානකොට ඉතින් ওই උඩින් ඇවිල්ලා ඩොංගාල වැටෙනවා. ඔය පාරේ යන්න එපා. වහීවි. කලුගල් ගෙඩි ඇවිල්ලා ඩොංගාල තමන්ගේ වාහනේට වැටේ. ඕව යන්න බෑ. ඔගේ ගල් වරුසාව. දැන් නෑ, ඉස්සර තිබිලා තියෙනවා. ඔය පාරේ නම් යන්න එපා. ඔගේ ගල් වරුසාව. ඔගේ ඇවිල්ලා බෝර දැම්ම ගමන් ඩොංගාල වාහනේට වැටෙනවා ගල් ගෙඩි. එතකොට මැරෙනවා. ඉතින් පින්නතුනේ ওই කන්දක් ළඟට ගිහිල්ලා මේ පොඩි මිටියෙකුයි ඈ පොඩි කූඩෙකුයි අරගෙන ගිහිල්ලා මෙහෙම ටොට්ටොක් ගා කඩ බෑ. බෝර ගහලා කඩලත් මේ හතර වටේම තාම තියෙනවනේ. අවුරුදු 100ක් ගානක් කඩනවා. තාම තියෙනවා. ඒ තරම් කළුගල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් උපාදානස්කන්ධත් ඔහොම තමයි. සමහර අයට කඩලා ඉවර කරන්න බැරි සංසාරගත පාප කර්ම, අකුසල කර්ම තියෙන පින්නතුනේ. අපිටත් තියෙන්න පුළුවන්, තිබුණා. අපි ඉක්මනින් ඒවා මකන්න පින්දහම් සිද්ධ කරනවා. සමාව ගන්නවා. ඒ පිළිබඳව බැගෑපත් වෙනවා. ඒවා අත්හරින්න පුළුවන් ඕන දෙයක් කරනවා පින්නතුනේ. සංසාරේ කරන ලද අකුසල ධර්ම තියෙනවා නම් ඒව තේරුම් අරගෙන ඒවට බැගෑපත් වෙලා ඒවට සමාව අරගෙන ඒ අකුසල ධර්ම මැකෙන්න පින්දහම් කරලා ඒවා දුරීභූත කරගන්න ඕන පින්නතුනේ. මේක අර මලකඩ අරිනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කරලා තියෙනවා. ඇදලි කෙලින් කරලා හදනවා වගේ, වඩුවෙක් වගේ කියලා මේක උපමා කරලා තියෙනවා. හොඳ මල් ටික එකතු කරලා ලස්සන මල් මාලයක් ගොතනවා වගේ කියලා උපමා කරලා තියෙනවා. දියාලුවා දියගෙන එන්නාසේ කියලා කියන කුඹුරකට දියගෙන එන්න ගියාම ඉස්සර පිනුතුනේ ඇලවල් තිබුණේ නැහැ. කොහේ හරි ඈතකට ගිහිල්ලා දිය උල්පතක් තියෙන තැනක් බලලා තමන්ගේ කුඹුර කරා ඒ දිය උල්පත හරවාගෙන එනවා. ඒ වගේ ඒක හරි විද්‍යාවක් තියෙනවා. හරියට කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව මේ දිය හැමතැනින්ම අරන් එන්න බෑ. පල්ලම තියෙන විදිහට අරන් එන්න ඕනේ. ආන්න ඒ වගේ අවබෝධයක්, ඒ වගේ දර්ශනයක් තියෙන්න ඕන තමන්ගේ හිත හදාගන්න. සමහර අයට බෑ පින්නතුනේ. තමන්ගේ ආත්ම අස්සේට භූතයෝ පිසාචයෝ රිංගල ඉන්නවා සමහර අයගේ හිත්වලට. තමන් නෙමේ ඊළඟට පාලනය කරන්නේ ඒ භූතයෝ පිසාචයෝ තමයි පාලනය කරන්නේ ආත්මය. එයාගේ මොළේ දහමට කැමති නැහැ. දහම ඇහෙනකොට ගිනි ගන්නෝ දුවනෝ. දැන් අපේම වාහනේ සමහරලාට එලවගෙන ගියපු සමහර මහත්තුරු ඉන්නෝ මීය බන කියන වෙලාවට බන ඇහෙන්නේ මට්ටමකට යන දුරකට යනවා. ගිහිල්ලා හයියෙන් රේඩියෝ එකක් දාලා තියෙන හෝටලයකට වෙලා හරි මොනවා හරි කකා බිබී ඉන්නෝ. ඒකට හේතුව ධර්මය අහනකොට ගිනි ගන්නවා. ඒකට හේතුව තුවාලෙට ලුණු වතුර වැටෙනවා වගේ. ඒ ධර්මයේ ගිනි ධර්මයේ පින්නතුනේ තමන්ට ශාන්තියක් වෙන්නේ. ඒක නිසා අපි හොඳට බලන්න ඕන. දහම මේ ලෝකේ අපිරිය දහම හොඳ නැති නිසා නෙමෙයි පිනුද. දහම දරන්න තරම් තමන් තුළ භාග්‍යයක් නැහැ. දහම දරන්න තරම් භාග්‍යයක් නැහැ. දහම පවත්ව ගන්න තරම් භාග්‍යයක් නැහැ. තේරුණාද? දහම දරන්න තරම් භාග්‍යයක් නැහැ. එහෙම අකුසල් තියෙනවා. භෞතික සම්පත් දේවල් දරන්නත් භාග්‍යයක් තියෙන්න ඕන. ඒ වගේම ධර්මයේ දරන්නත් භාග්‍යයක් තියෙන්න ඕන. සුවපත් ජීවිතයක් ගත කරන්නත් භාග්‍යයක් තියෙන්න ඕන. ජීවත් වෙන්නත් භාග්‍යයක් තියෙන්න ඕන. තමා තුළ යම්කිසි උතුම් භාග්‍යයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ හරිම භාග්‍යවන්තයි. උන්වහන්සේට මුළු මහත් විශ්වයම දරා ගන්න පුළුවන් හදවතක් තිබුණා. එහෙම නැත්නම් මනසක් දර්ශනයක් තිබුණා. කෙනෙක් නොවීම නිසාම තමයි මුළු විශ්වයම දරාගත්තේ. කෙනෙක් වීම නිසා නොවේ. බුදු කෙනෙක් තර්කයේ තුල සටන්කාමීත්වයේ තුල නැහැ. බුදු කෙනෙකුට කිසිම දෙයක් එක්ක සටනක් නැහැ. බුදු කෙනෙකුට මේ ලෝකේ ලබන්න කිසිම ජයග්‍රහණයක් නැහැ. ඒ නිසා වාද විවාද නැහැ. කවුරු හරි කෙනෙක් අපිට අඩ ගහන විවාදයක් එන්න අපිත් එක්ක තරඟ කරන්න තර්ක කරන්න. ඒ මනුස්සයත් එක්ක තර්ක කරලා මොනව දිනන්නද අපි? මොනව ඉගෙන ගන්නද අපි? ඒක හරියට අර බිල් ග්‍රේට් මහත්තයට රුපියල් 10ට ඔට්ටු තියලා කැට ගහන අඬ ගැහුවා වගේ. ඒ මිනිස්සේ අඬ ගැහුවොත් එම මේ මිනිස්සේ එන්නේ නැහනේ. ඔයගේ කැටේ ගන්න. ඕනනම් අර කීයක් අර දීලා යන්න කියලා. ඒ වගේ අර තර්කවාදවලට මහා විශ්ව ධර්මයක් දරාගත්ත කෙනෙකුට කතා කිරීම අර උදාහරණයක් ගේන්න පුළුවන්. ඒගොල්ලෝ එතෙන්ට එන්නේ වැඩක් නැහැ. ඔයාලඟ තියෙන ඔක්කොම ප්‍රමාණය කොච්චරද? රුපියල් 150. ඉතින් ඔය රුපියල් 150 ගන්න මම මෙතන කාලය ගත කරන්න ඕනද කියලා කල්පනා කරනවා. ඉතින් බොහෝම දුප්පත් ලෝක සත්ත්වයා කල්පිත ලෝකයක් හදාගෙන මනක් කල්පිත සතුටක් මනක් කල්පිත දුකක් විඳවනවා. මේක භෞතික දෙයක් නෙමෙයි හදාගන්න ඕන. මේව හදාගන්න හිතෙන් දර්ශනයෙන් හදාගන්න. භෞතිකයෙන් හදන්න බෑ මම මේ කියන ධර්මය. තේරුණාද? භෞතිකයෙන් අතහැරීමක් ගැන කතා කරනවා නෙමෙයි. භෞතිකයෙන් ගැන අතහැරීමක් ගැන කතා කරනවත් භෞතිකයෙන් අල්ල ගැනීමක් ගැන කතා කරනවා නෙමෙයි. ඒව තියෙන විදියට භාවිතා කරන්න ඕවා යකඩ ගොඩවල් කොන්ක්‍රීට් ගොඩවල් විතරයි පින්නතුනේ. මුදල් වුණත් කඩදාසි ගොඩවල් විතරයි. ඕව මේ ලෝකෙත් එක්ක ලෝකයා විසින් දීපු අගයත් එක්ක අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙනවා කියලා විතරක් තේරුම් කරගන්න. ඒවා සැබෑ යථාර්ථයක් පරමාර්ථයක් නැත කියලා තේරුම් අරගෙන හිත හදාගන්න. ලෝභ ද්වේෂ මෝහ වැඩි වෙන තරමනු මිනිස්සයා දුප්පත් වෙනවා. ලෝභ ද්වේෂ මෝහ නැති වෙන තරමට එයා පෝසත් වෙනවා. එහෙමනම් මේ දුප්පත් මිනිස්සු කියලා කියන පිළිතුර ලෝභ ద్వේෂ මෝහ වැඩි උදවිය තමයි මේ දුප්පත්. ඕකේ. ලෝභ ద్వේෂ මෝහ නැති අය පෝසත්. කොතනක සිටියත් පෝසත්. එයා පොඩි පැලක හිටියත් පෝසත්. මහා මන්දිරයක සිටියත් පෝසත්. ලෝභ ద్వේෂ මෝහ වැඩි නම් මහා මන්දිරයක හිටියත් එයා දුප්පත්. පොඩි පැලක හිටියත් එයා දුප්පත්. ඒක තාම හරිද? ඒක තමයි හරි පේනතුනේ. තමයි හරි. කොතනද ඒව නැති වෙන්න ඕන? සච්චිත්තයේ. තමන්ගේ හිත තමන්ට අහු වෙනවද? මේ වැස් දෙක පියාගෙන හොඳට ඉන්න බලන අවධානය යොමු කරගෙන සච්චිත්තය. නිරෝධද නැත්තම් රෝදයක් වගේ කැරකෙනවද අටලෝ දහමේ? අර මෙහෙම රෝදයක් ඇඳලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය මෙහෙම කැරගෙනකොට ඒකට කියන රෝධය. සංසාර චක්‍රය. සංසාරේ හැදි හැදි යනවා මනසේ. නිරෝධය. ඒ සංසාර චක්‍රේ බිඳිනවා. ඔබ තුලින් අඳුනගන්න ඒ රෝධය. අවිජ්ජාපච්චය සංඛාර. පින්නතුනේ අරමුණ මොකද්ද කියලා බලන්න. සියලු දෙනාම මෙතන දැන් ඇවිල්ලා ඉන්නවා බණ අහනවා. තමන්ගේ අරමුණ ඒකායන අරමුණ මොකද්ද බලන්න. මට කියන්න ඕනේ නැහැ, තමන් අඳුනගන්න. සමහර අය මෙතන ධර්මයේ හොඳට අහමින් පිළිපදිනු. සමහර අය නිකාම නිකන් ධර්ම ටිකාගෙන එකෙනෙක් ඉන්නෝ තමන්ගේ සමාධියක මෙහෙම ඉන්නෝ මිසක් බණ ධර්ම ටික අහන්නේ නැහැ. එයාගේ නිකන් අර මේ හිර කරගෙන වගේ සමහරලාට ධර්මය කනට වැටෙනවට ඉන්න ක්‍රමයකට ඉන්න කෙනෙක් ඉන්නෝ මෙතන. එයා පව්. එයන් අර කන් ටික ඔක්කොම අකුල් ගාලා මේව කරලා ධර්ම ටිකාගෙන ඉන්නෝ බණ ටිකක් ධර්මයක් ගන්නෙම නෑ ඇතුළට. ඒ තමගේ සංකල්පෙ දෙඩි කරගෙන ඉන්නෝ. මෙතන නැගිට ගමන් ඒ තමන්ගේ ස්වરૂපේම තමයි ඊළඟට ක්‍රියාවලිය. ඒ නිසා ධාමට විවෘත කරමින් ධර්මයෙන් කරුණු අරගනිමින් ධර්මයෙන් කියා දෙන සුනාත ධාරේත චරාත මේ තුනම නොකොට ඕනනම් ගල් ගෙඩියක් කියලා ඕනම කරගෙන ඉන්න පුළුවන්. ඕමින් නෝ කියන්නේ කිසිම බණක් ධර්මයක් දර්ශනයක් ගන්න නැහැ. මොකද මගේ ඇතුලේ තියෙන පරමාර්ථය හෙල්ලේ. යෝක හොල්ලන්න දෙන්න බෑ කාටවත්. මේ ලෝභ දේශ මෝහ හරි වටිනවා. මේව හරි වටින කුණුගොඩවල් කියලා කරපීතගෙන ඉන්නේ. දැන් මේ කියන ටිකවත් එයාට ඇහුන්නේ නැහැ. මේ දැන් මේ කීප ටිකවත් ඇහුන්නේ නැහැ. මොකද ඒ තරමට කන ඔක්කොම ටික අගුල් ඇටලා තියෙන්නේ. ඒක තමයි පින්නතුනේ අවාසනාව ලෝකේ. පව්. සංසාරගත ස්වභාවය. සමහර මිනිස්සු ධර්මය අහනවා කියන්නේ දැන් මම මේ ටික කිව්වේ ඒකයි. මේ කීප ටිකවත් ඇහුන්නේ නැහැ. එතුලට ගත්තෙත් නැහැ. කලව අනිත් පැත්ත හරවලා වගේ තියෙන්නේ. ඒ නිසා සමහර මිනිස්සුගේ ධර්මයේ ඇසීම කලී අනිත් පැත්ත හැරෙවුවා වගේ කියනවා. ඔබ එසේ නැත්නම් ඔබ මේක බාර ගන්න එපා. අනේ මටත් දන්නේ නැහැ කිව්වේ කියලා එහෙම අවනිශ්චිත වෙන්න එපා. ඔබ නැත්තන් නෑ මම නෑ අරයි මම පිරිසුදුයි කියලා අදා ගන්න. මටත් දන්නේ නැහැ කිව්වේ කියලා එහෙම මේ වෙන්න එපා. මට අදාල නැත්තම් නෑ කියලා එක ගන්න එපා. තමන්ට තමන්ගේ නම සහ තමන්ගේ ස්වරූපයේ නැත්තම් තමන්ගේ ලිපිය බාර ගන්න එපා. එච්චරයි. අර පින්නතුන් ඒක අරගෙන හදා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ කන්නගුළු අරින්න ඇත්තෙන්ම බැහැ වෙනතුනේ ඒ ඒ සංසාර ගති ස්වභාවයන්. සමහරලාට අද්භූත ආත්ම රිංගුවට පස්සේ අද්භූත ආත්ම ධර්මය ඇහෙනක ඔක්කොම බ්ලොක් කරනවා කන්වලි. බ්ලොක් කළා මේ මිනිස්සයා කොහොමද අහන්නේ? මිනිස්සයා හරි අසරණයි. මිනිස්සෙට දොස් කියලා වැඩක් නැහැ. ඒ අද්භූත ආත්මය විසින් ඒක ඔක්කොම බ්ලොක් කරනවා. පෙරේත භූත ආත්ම එහෙම රිංගුවාම ආධ්‍යාත්මයට මොලේට ධර්මයක් ඇහෙන්නේ. ධර්මයක් හිතන්න බැරුව යනවා. ඒ නිසා ධර්මයේ අහලා පින්නතුන යම් යම් දේවල් මේව නිකම් මෙටි වගේ ගල් වගේ අරගෙන ක්‍රියාත්මක කරන්න යන්න එපා. මේ කරුණ පිළිබඳව හරීම මෘදු විදියට තේරුම් අරගන්න ਵਿਚාරයක් ඇති කරගන්න. ගොඩාක් උදවිය බලාපොරොත්තු වෙන්නේ මේ පිළිපැදීමක් කරා. පිළිපදින්න එපා. මේ අපි කියන දේ පිළිපදින්න බලාගෙන ඉන්න එපා. මේව විදර්ශනාවකටයි ගන්නෙ ධර්මය. පිළිපදින්න ලෑස්ති වෙන්න. දැන් මෙන්න මෙහෙම ඉන්න. දැන් වම දකුණ කියන්න. හුස්ම උල්ලට ගන්න. පහලට දාන්න. මේව දැන් මතක් කරගන්න. මේ විදියට ඉන්න. ඕව කිව්වම ඔය පිළිපැදීම. ධර්මය ඔබ තුලින් ඔබේම දෙයක් හැටියට ගොඩ නැගෙනවද? කවුරු හරි කියන පිළිපැදීම් ලබා ගන්නකොට. මං ඒ දවස්වල පිළිපැදීම් කියන එක පිළිගන්නෙම නැති දෙයක්. කවුරු හරි කියන විදියට මං ඉන්න ඕනද? එතකොට ඒක නිකන් හිරකාරයෙක් වගේ වැඩක් නේ. හිරකාරයන්ට කියනවනේ පෝලිං ගහෙන්ද, දැන් නාන්න යන්න, දැන් කැමට යන්න. ඉතින් ඔයත් හිරකාරයෙක්ද? කවුරුවත් කියන විදියට ඉන්න. දැන් මේ දෙයියෝ විශ්වාස කරන්න. දෙයිය විශ්වාස කරන්න. හරි, අර දෙයිය නම් විශ්වාස කරන්න එපා. දැන් ඒ දෙයිය විශ්වාස කරන්න. ආයි කාලයක් ගියාම වෙන ආගමක් හම්බ වෙනවා. ඔබ ඔය කලින් හිටපු දෙයියා විශ්වාස කරන්න. අපේ මේ නිව් දෙයිය විශ්වාස කරන්න. ඒ වැඩේට ලෑස්ති වෙන්න එපා. ඒ වැඩේට ලෑස්ති වෙන්න එපා. ඒ වුණොත් ඔබේ ආත්මය ඔබ වික්ක වෙනවා. අත්තවසේ මිනිස්සු ආත්මය විකුණනෝනේ. මං කුඩා කාලේ ඉඳලම කැමති වුණේ රස්සාවක් තියෙනවා, ඒකට පඩියක් තියෙනවා. එතකොට ඒ කාලේ ටයිම් එක මං ඒ මිනිස්සයට මගේ ලයිෆ් එක විකුණනවා. මං ওই වැඩේට කැමතිම වුණේ නෑ. මං බැලු මුඛ උදේ 8යි හවස 4යි හෝ 5යි. ඔය ඉතින් මෙච්චර පඩියක් දෙනවා. ඔබ ගිහිල්ලා මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අදාළ රාජකාරිය එයා වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ වෘත්තිය වෙනුවෙන්, ආයතනය වෙනුවෙන් ඉන්න ඕන. මොකක් අපි විකුණන්න ඕන? අපේ ශ්‍රමය, අපේ කාලය. එහෙමනම් පින්වතුනි භෞතිකවාදී වශයෙන් උත් මම ඒක දිහා ඒ විදිහට දැක්කනම් එහෙම වෙන්න බෑ කියලා මම ස්වාධීනව කටයුතු කරන්න ඕන කියලා මම ඒ දවස්වලත් දැක්කනම්. ඉතින් පිටුතුනේ ආධ්‍යාත්මික වශයෙන් කිසිසේත්ම මම දෙන්නේ නැහැ කාටවත් පාලනය කරන්න. කවුරුවත් කියන දේවල් අමු අමුයෙන් ඔළුවේ දාගන්න, ඇඟේ දාගන්න ලෑස්ති වෙන්න. ඒ නිසා මිනිස්සෙක් වුණාම මුලින්ම ස්වාධීන වෙන්න, නිදහස් වෙන්න, ඔබම තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරන්න. මේ භාවනාවක් නෑ පින්නතුනේ. මෙහි තිබෙන්නේ ඔබේ නිදහස ඔබට හඳුන්වා දීම. ඔබව ඔබට හඳුන්වා ගැනීමට අවස්ථාව සැලසීම. ඔබ විසින්ම ඔබව තේරුම් කර ගැනීමට අවකාශය සැලසා දීම. කිසිම දෙයක් ලෝකේ විවේචනය කිරීම හරි ප්‍රතික්ෂේප කිරීම හරි ඇලීම හරි ගැටීම හරි උගන්වන්න නෙමෙයි මගේ උත්සාහය. ඇලීම් ගැටීම් වලින් තොර වූ තැනදී, සියලු ඇලීම් ගැටීම් වලින් තොර වූ තැනදී අපිට තියෙන විමුක්තිය, අපිට තියෙන ශාන්තිය ගැන ඔබට කියා දීම. ඇලීම් ගැටීම් උගන්වන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ආගමික මධ්‍යස්ථාන තියෙනවා. හැම එකම උගන්වන්නේ ඇලීම් ගැටීම්. හැම තැනම උගන්වන්නේ ඇලීම් ගැටීම්. අරක කරන්න එපා මේක කරපන්. අරක කරන්න එපා මේක කරපන්. එහෙම වුණොත් ඒ ඇලීම් ගැටීම් උගන්වන තැනක් නෙමෙයිද? ඇලීම් ගැටීම් උගන්වන තැනක්. තමන්ගේ මතයට වැඩ කරන්න උගන්වන තැනකුත් නෙමෙයි මේක. මේ ලෝකේ තියෙන වාද පරවාද කියලා දෙයක් තියෙනවා. පරවාද කියන්නේ භෞතික ලෝකයෙන් එන එක එක ආගමික දේශපාලන මතවාද. මේ රටේ ඉන්නේ ගොඩක් ඒ වගේ අයනේ. එක්ක දේශපාලන ඉත්තේක් නැත්නම් ආගමික ඉත්තේක්. පව්, අසරණ මිනිස්සු, ගවයෝ. හා සමානයි. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා අත්තවාද. තමන්ටම හිතන විදිය හරි, තමන්ගේම තීරණේ හරි, ඒක දැඩි කරගෙන ඉන්නවා. ඒකත් වැරදි. තමන්ගෙම අත්තවාදයේ ඉන්නත් එපා. අර මෘදු වුණාට පස්සේ වෙනතුනේ පරවාදත් නැහැ අත්තවාදත් නැහැ. එයා මොකද්ද ගවේෂණය කරන්නේ? කින් සච්ච ගවේෂි. ඒ කියන්නේ මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ? කොහෙන්ද අපි ආවේ? මොකද්ද මේකේ හේතු ප්‍රත්‍යය? යේ ධම්මා හේතුප්පව. අන්න ඒක හොයනෝනේ. අත්තවාදෙත් නැහැ පරවාදෙත් නැහැ. මං කියන්නේ මං කියන එක හරි කියලා. වැරදි කියන්නෙත් නැහැ. ඒ කියන්නේ නැත්තේ ඒ දෙකට වැටෙන්නේ නැතුව මේක පොඩ්ඩක් අහන්න කියන නිසා, උනන්දු ඇති කර ගැනීම සඳහායි මං එහෙම කියන්නේ නැත්තේ. ඒක නිසාම මේක හරියටම හරි. තේරුණාද? මේ ධර්මයේ හරියටම හරි. හැබැයි අර හරි කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ අපි. ඒකට හේතුව ඔබ ඒකෙන් දිට්ටිගත වීම වළක්වන්න. ඒස ආනන්ද හාමුදුරන්ගේ ධර්මයෙන් දිට්ටිගත වෙන්න ඕනත් නැහැ. වෙනත් එකකින් දිට්ටිගත වෙන්න ඕනත් නැහැ. ඒ වගේම තමන්ගේ මතවාදවල දිට්ටිගත වෙන්න ඕනත් නැහැ. මොකද්ද මේ ලෞතර බුදුහාමුදුරන්ගේ නිර්වාණය නිවන? පහනක් නෙවී ගියාසේ. මොකද්ද ඒ අරිහත් ගුණය? ඔබ ළඟ තියෙනවා දැල් වෙන පහන. දැල් වෙන පහන කියන්නේ හිත. හිත දැල් වෙනවා. බොහොම වේගෙන් දැල්වි දැල්වි පවතින දෙයක්. අර මම කියන තැනින් තමයි මේ ගෑස් එක එන්නේ. එතනින් තමයි මේ ගිනි අරගෙන දැවෙන්නේ. අපි දැකලා තියෙන මහ පොළොවේ තියෙන ස්වභාවික ගිනි ඇවිලෙන තැන් මිනිසුන්ට හිතා ගන්න බෑ. ඒකට හේතුව මහ පොළොව අභ්‍යන්තරයේ ඉඳලා ගෑස් එකක් උඩට එනවා. ඉතින් එතන ගිනි ගන්නවා. ඒකයි රහස. එතකොට මිනිස්සයත් එහෙමයි. මනුෂ්‍යයාගේත් අධ්‍යාත්මය තුළින් ගෑස් එකක් එනවා. ඒ ගෑස් එක ගිනි ගන්නවා. මේ අපි බඩෙත් ඇති වෙනෝනේ ගෑස් නේද? ඒවත් ගිනි ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඒකතු කරොත් ඒ ගෑස් එකටත් ගිනි තිබුත් පත්තු වෙනවා. ඉතින් ගිනි ගන්න හේතු නැති කරගන්න. අනේ කොහොමද පින්නතුරු මේක වචනවලට ගෙනල්ලා මතක් කරන්නේ? වචන නැහැ. සද්ධර්මයේ තුල පින්නතුරු වචන නැහැ නේ. සද්ධර්මයක් තුළ වචන නෑ පින්නතුනි. ආලෝකය හා අන්ධකාරය ඉක්මවනු ඇත. ඔබ මෙතෙක් නොදුටු ආලෝකයක් දකින්නේය. එම ආලෝකයට ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයක් හෝ ආලෝකයක් නැත්තේය. මොනතරම් මනස්කාන්ත, මොනතරම් සුන්දර, මොනතරම් අලංකාරද පින්තුනේ මේ ධර්මය. මිහිරිද සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. ඒක පින්තුනේ වාචිකව නෙමෙයි, ඒක මම ජීවිතේ සුන්දර ලෙස විඳින ස්වාමීන් වහන්සේ නමක්. මට ඒ ගැන මේ ලෝකේ කිසි දෙයක් මට ධර්මයේ තරම් වටින්නේ නැහැ. මොකද හේතුව ධර්මයේ තරම් මම නිවන කෙනෙක්, මාව හදන කෙනෙක්, මාව ආරක්ෂා කරන කෙනෙක් කොහෙවත් නැහැ පින්නතුනේ. ධර්මයේ කියලා කියන පින්නතුනේ පුදුම දෙයක්, පුදුම ශාන්තියක්. ඒක ඔබටත් එහෙම තමයි මම දන්නවා, මං හිතනවා. ඒක ඔබටත් එහෙම තමයි. ආලෝකය හා අන්ධකාරය ඉක්මවාලූ තැන ඔබ මෙතෙක් නොදුටු ආලෝකය දකින්නේය. එම ආලෝකය ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයක් හෝ ආලෝකයක් නැත්තේ. ඒ ප්‍රතිවිරුද්ධතාවය අනුවනේ අපි රෑ දහවල වෙන් කරගන්න පිණුතුනේ. මම දර්ශනයට පත් වෙන්න ආසන්න මාසයකදී වගේ මට හම්බ වෙනවා මේ ත්‍රිපිටක ධර්මයේ පොතෙන්. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය කියලා වචනයක්. මං හරියට අර මුළු මතක තියාගන්න, මතක තියාගෙන මිනිස්සුන්ට සූත්‍ර උගන්වන්න, සූත්‍ර උගන්වලා හරි ලොකු දේශකයෙක් වෙන්න මට කිසිම අදහසක් තිබ්බේ නෑ. මං බණ කියන්න මහන වෙච්ච කෙනෙක් නෙමෙයි, හිත හදාගන්න මහන වෙච්ච කෙනෙක් නේ. ඉතින් මං බණ කියන්න ආස නෑ. ඉතින් මට අර කෑල්ල විතරයි මතකයට එන්නේ. මං ඒ කෑල්ල විතරයි ගන්නෙ. එනතුනේ අපි පතලක් කෑරුවත් ඒත් එහෙම අර ගල් බොරුළු ටික මේව කරලා ඉවරලා බොරුළු මඩ ඔක්කොම අයින් කරලා මැණික් ගල්ල විතරයි තෝරගන්නේ. ඒ වගේ අපි සූත්‍රයක් කියුවත් අර එක පාටය ගන්න පින්නතුනේ. අනිත් දේවල් ටික අයින් කරනවා. ඒවත් යම් යම් ප්‍රයෝජන තියෙනවා. නමුත් අපිට අර මැණික් ගල්ල විතරයි ගන්න. ඒ වගේ මොනවද රහය දහවල ඉක්මවුර දැන් මම කල්පනා කරන මේ මොකද්ද මේ කතාව? දැන් අපේ මිනිස්සුන්ට මේක කිව්වහම මොකද කරන්නේ? ඒක වාචික වශයෙන් අරගත්තේ, ඒක මොලේට දාගන්න, හිතට දාගන්න මොකවත් නැහැ. මම දිවා රැයේ බෝමලුවම දින්න ගියත් එතන කල්පනා කරනවා. දානශාලාවේ වාඩි වෙලා හිටියත් එතන කල්පනා කරනවා. ඉතින් අනිත් අයට පේන්නේ අපි ඇස් දෙක පියාගෙන ඉන්නවා, එක්ක පාටුවේ ඉන්නවා, එක්ක කල්පනා කර කර ඉන්නවා වගේ කියලා නෑ. අපේ වැඩේ අපි ඉස්සරේ කළා. නිදහස් තැනක් දන්නොත් එතෙන්ටත් ගිහිල්ලා හැමෝ කරනවා. බුදු කුටියට ගිහිල්ලා නිදහස් වෙලාවක ඒත් කල්පනා කරනවා. මම අර යටින් මොකක් හරි වෙන කෙනෙකුට ඉතින් හිතාගන්න බෑ මොනව ගැන හිතනවද කියලා. නමුත් අපි කළා පින්තුනේ ආධ්‍යාත්මිකයේ පරිශ්‍රණය. මොකද්ද මේ රැය දහවල ඉක්ම වූ අවස්ථාව කියලා මාස ගානක්. ඒ තේරුන්නේ නෑ, උත්තරේ ආවේ නෑ, කරන්න දෙයක් නෑ. නමුත් උත්තරේ අවසානයේ අර අවබෝධයත් එක්ක පැන නැගුණු අත්දැකීමක් තුල දැක්ක මිසක් මට වාචික උත්තරයක් ගන්න බැරි වුණා ඒකට. ප්‍රකාශිත උත්තර ගන්න බෑනේ හැමදේටම. වෙනතු මේක දන්නවන්නේ නේ. ප්‍රකාශිත උත්තර ගන්න බෑ. හැම එකක්ම ප්‍රකාශ කරන්න බෑ. දැන් ඔබට මලක සුවඳ බල්ලහා දැන් කියනවා මලේ සුවඳ කිව්වොත් කියන්න පුළුවන්ද? බෑ. මොනවාරි ගෙඩියක් කන්න දීලා ආදැන් කියනවා ගෙඩි කාපු රස කියන පුළුවන්ද? ප්‍රකාශිත උත්තර කරන්න බෑ නේද? දැන් අපි මැංගුස් ගෙඩියක් හරි මේ අන්නාසි ගෙඩියක් හරි මොනවා හරි කන්න දීලා කියහා දැන් රස කියන්න බලන්න. රස ඉතින් අන්නාසි රසම තමයි. ඒව නෙවෙයි රා මොකද්ද? නෑ, ඒක ප්‍රකාශිත උත්තර වලින් ඒ වෙන්නේ නෑ. එහෙනම් නිර්වාණයත් එසේමයි. ප්‍රකාශිත උත්තරවලින් මේක රහ කියන්න බෑ පෙන්නුත්. භාෂාව හරිම දුප්පත්. තාමත් භාෂාව දුප්පත්. නිර්වාණය හමුවේ භාෂාව ලදුරු පාසල. මේ භාෂාඥයෝ හැටියට ඉන්න වූ මහාචාර්යවරු ටික මොන්ටිසෝරි ලතුරු පාසලේ ගොල්ලෝ භාෂාව පෝසත් නෑ. භාෂාවකින් ඒ දෙයක් ග්‍රහණය කරන්න හරි අමාරුයි. නමුත් වෙන මාවතකුත් නෑ. මේ භාෂාවම තමයි දීප්තිමත් කරගෙන ඒ භාෂාව තුළ ගොඩනගන්නා වූ හැඩයන්, රටාවන්, රිද්මයන් කොහොම හරි තේරුම් අරගෙනම තමයි අපිට ගොඩ වෙන්න තියෙන්නේ. කරන්න දෙයක් නෑ. දියට වැටිච්ච මිනිස්සයා වාගේ ගිලුනොත් ගිලිලා මැරෙන්නේ දියෙන්, ගොඩ ආවොත් එන්නේ දියම ප්‍රයෝජනෙට අරගෙන දියටම තෙරපල පීනන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ දක්ෂ වෙන්න මේ වචන ඔස්සේ ගිලිලා මැරෙන්නේ නැතුව වචන ඔස්සේ පීනලා ගොඩට එන්න. පීනල ගොඩට එන්න බලන්න. එක එක සමාධි වලට නම් අහු වෙන්න එපා පින්නතුනි. දත් මිටි කාගත්ත සමාධි නම් පුරුදු කරන්න එපා. සමාධි කියන්නේ දරාගත් දෙයක් නේ. ස්වභාවිකත්වය කියන්නේ දරාගත් දෙයක් නොවේ. ඔබ නිතරම බලන්න ඔබ දෙස ඔබ යමක් දරාගෙනද සිටින්නේ කියලා. දරාගෙන ඉන්නවනේ ඒව බිමින් තියන්. දරාගෙන නැත්තම් ඔබ ඔබට එතන ප්‍රශ්නයක් නැතුව ඇති. දරාගෙන නැත්තම් ඔබට එතන ප්‍රශ්නයක් නැතුව ඇති. දරාගෙන ඉන්න එපයි කියලා කිව්වම ගොඩාක් දෙනෙක් හිතන්නේ අපි දරා ගන්න හොඳ නැත්තම් ද්වේෂ කරන්න ඕන එකට, පිළිකුල් කරන්න ඕන එකට. පිළිකුල කියන්නේ දරා ගැනීමක්ම තමයි. දරා ගැනීම දෙයාකාරයකට සිද්ධ කරන්න පුළුවන්. එකක් ප්‍රතික්ෂේපිතව දරා ගන්න පුළුවන්, අනෙක අනුමැතියෙන් දරා ගන්න පුළුවන්. මේ දරා ගැනීම දෙක මෙහෙමයි. ඒ නිසා කිසි දෙයක් අල්ල ගන්නත් එපා, අතාරින්නත් එපා. නිවන් මඟ කියන්නේ අතෑරීමක් නෙමෙයි, අල්ල ගැනීමක් නෙමෙයි. මේක සුළු වචනයක් කරලා අතාරින්න එපා. මුළු මහත් බෞද්ධ අබෞද්ධ මිනිස් සමාජයටම වැරදිච්ච පොයින්ට් එක මොකද්ද? අතෑරීම 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 කිය ලංකාවේ බෞද්ධ නාලිකා ටික ඔක්කොම කෑ ගහන්නේ නේද? ගිරිය රත් වෙනකන් බුදුරජාණන් වහන්සේගේ මාර්ගය අතහරින මාර්ගයක් නෙමේ, අල්ලගන්න මාර්ගයක් නෙමේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ අන්නේ එතෙන්ට. අතහරින මාර්ගයක් නෙමේ, අල්ලගන්න මාර්ගයක් නෙමේ. අල්ලගන්න මාර්ගයේ කාමසුඛල්ලිකාණ යෝගී, අතහරින මාර්ගයේ අත්තකේමතාන යෝගී. එතකොට අල්ලගන්න කෙනාට පුරුදු කරනවා අතහැරපන් කියලා. ඉතින් ද්වේෂ සහගත, ඉරිසියා සහගත මිනිස්සු බිහි වෙනවා. අනිත් එකට හරි තියෙනවට ඉරිසියා කරනවා. ඇයි ඉතින් අතාරින්න කියලා නේ තියෙන්නේ? තමනුත් ඕන්නේ නැහැ, මට ඕන්නේ නැහැ, මේ හිත කැමති, ඒත් ඕන්නේ නැහැ කිය කිය කෑ ගන්නවා. එහෙම නැත්නම් අල්ලගත්ත දෙයක් අතාරින්න දෙනවා. ඊට පස්සේ ඒකට ද්වේෂ කරන්න පුරුදු වෙනවා. ඒකේ ලේ තියෙනවයි කියනවා, කුණු තියෙනවයි කියනවා, සරව තියෙනවයි කියනවා. කෑම කන එකත් පිළිකුල් කරලා කන කාලගන්නේ જાතියක් නේ. ඔය භාවනා මධ්‍යස්ථාන හරි දැන් යම් තැන්වලදී මට ඇහෙනවා කෑම එක අතර දීලා පොය දවස් ඉල් දවසේ මේක බලුවමනයක්සේ මේමයි බඩට ගියාම මේමයි අරකයි මේකයි කියලා කන පුදුමයි මිනිස්සු මේ නිදුක් නිරෝගීව ඉන්න එක මෙහෙම ගැන කාලා එවලෙම මැරෙන්නේ නැති එක පුදුමයි. ඒ කන කෑම පවා පිළිකුල් කරලා කෑවහම මොන ප්‍රාථමික පහ ජරා ගතියක්ද ඒක? ප්‍රාථමික නරකම සිතුවිලි පද්ධතියක් ඇති කරලා තියෙනවා මේ රටේ මිනිස්සුන්ට. ඒක මේ රටේ මිනිස්සු දියුණු නැත්තේ, ආධ්‍යාත්මිකව සංවර්ධිත නැත්තේ, දාර්ශනික නැත්තේ. ඕන දේශපාලකයෙකුට ඕන ආගමිකයෙකුට ඇවිල්ලා රවට්ටන්න පුළුවන්, මුලා කරන්න පුළුවන් මහා වාසනාවන්ත ගොන්ත ජාතියක් බවට පත් වෙලා, ගොන්ත ජන කොට්ටාසයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි එච්චර බෝඩ වුනේ? දර්ශනය නිවැරදි නැති නිසා, දැක්ම නිවැරදි නෑ ඔවුන්ගේ. දැක්ම ප්‍රතික්ෂේපිතයි, දැක්ම ප්‍රතික්ෂේපිතයි. ප්‍රතික්ෂේපිත දැක්ම බුදුදහම නොවේ. අල්ල ගැනීම උගන්නන්නෙත් නෑ, අතහැරීම උගන්නන්නෙත් නෑ මෙහෙන්. අල්ල ගැනීම සහ අතහැරීම කියන්නේ බුදුදහමට විරුද්ධ ක්‍රියාවලියන් දෙකක්. බුදුරජාණන් වහන්සේගේ දහමට විරුද්ධ ක්‍රියාවලියන් දෙකක් කුමක්ද කියලා ඇහුවොත් දෙන්න බය නැතුව උත්තරේ අතහැරීම සහ අල්ල ගැනීම. සම්පූර්ණයෙන් වැරදි මාර්ග දෙකක්. තේරුණාද? ඕක තේරුණා නම් ආයි වෙන බුදුබණ පද ඕනේ, මුළු ත්‍රිපිටකයේම උතර තියෙනවා. දැන් මම ඕක ඔයත්තන්ට තහවුරු කරන්න යම් යම් දේවල් ගෙනල්ලා ප්‍රකාශ කරන්නේ. ඔයත්තුම විදර්ශනා කරලා ඔගේ හරි වැරදි සහ ගත යුතු මනසේ ස්ථාවරය තමන් තේරුම් කරගන්න. අපේ ඇත්තන්ට ඉතින් පාලියෙන් කොහෙන් හරි ගෙනල්ලා වචනයක් කියලා කිව්වනම් ඔළුව වලන ඩග් ගාලා බණ පොතේ තියෙනවනේ පාලිනේ. ඔව් එහෙනම් හරි. යන්න ඕමයි මිනිස්සු හරි වැරදි තේරුම් ගන්නෙ. ඒව නෙමේ, තමාගේ ආධ්‍යාත්මය තුලින්ම විමසා බලා කරුණු තේරුම් අරගෙන හරි වැරදි තේරුම් ගන්න. ඒ වෙලාවට හරි වැරදි තේරුම් ගන්න යන්න එපා. ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක දුෂ්ප්‍රඥයන්ට තේරෙන්නේ නැහැ. මේක පණ්ඩිතයන් විසින් පමණක්ම දකින්නා වූ දර්ශනයක්. ඉතින් ඕනම කෙනෙක් පණ්ඩිතයෙක් හැටියට උපදින්නේ නැහැ. එයා හිතන, පතන, ආශ්‍රය කරන, ඇහෙන කියන පවතින සමාජයත් එක්ක තමයි එයා මෝඩයෙක් වෙනවද පණ්ඩිතයෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා ධර්මය අහනකොට ධර්මයට විවෘත කරන තරමට තමයි මනස තමයි පණ්ඩිතයෙක් වෙනවා. එසා උප්පත්තියෙන් කවුරුවත් පඬිතෙක් උන්නේ නැහැ පින්නතුනේ. අපි පඬිත් උනානම් උනේ උතුම් පඬිවරු ආශ්‍රය කරපු නිසා. නැත්තම් මෝඩයෝ ආශ්‍රය කරා නම් අපේ සමාජගත සමාජයේ ආශ්‍රය කරා නම් අපිත් පල් මෝඩයෝ. ඉතින් අපිට වාසනාවට සහ අපේ තිබුණු හිතුවක්කාරකම, මම කියන්නේ ජීවිතේ වටිනාම දේ තමයි හිතුවක්කාරකම. මේ හිතුවක්කාරකම කියන වටිනාම සිද්ධාන්තය ගුරුවරු, ඥාති, මිත්‍රයෝ අපෙන් නැති කරලා දාන්න උත්සාහ කළා. හැබැයි මම පොඩි කාලේ බණ පොත කියවපු නිසා මට තේරුණා සිද්ධාර්ථ කියන්නේ මේ ලෝකේ මාර හිතුවක්කාරයෙක් කියලා. හොඳම ලෝකේ ඉන්න හිතුවක්කාරයා කියලා මට තේරුණා. ආයිතින් ලෝකේ කියන කිසි දෙනෙක් ගණන් ගත්තේ නැහැ. තමන් දකින හරි සත්‍ය වෙනුවෙන් කටයුතු කරනවා. තමන්ට විපතකුත් ලෝකෙට විපතකුත් සලසන මාර්ග නෙමෙයි අර විප්ලවකාරයෝ වගේ මේ සත්‍ය සොයාගෙන යන ගමනට. ආන්න ඒ නිසා ඒ හිතුවක්කාරයා මං අනුගමනය කළා. අන්නේ හිතුවක්කාරයා නිසා පෙනුතුනේ මේ තියෙන සමාජ තලයේ රාමුවෙන් එහාට පැනලා ලෝකෝත්තර සත්‍යයක් විශ්ව සත්‍යයක් හොයාගන්නට හැකියාව ලැබුණා. ඒකෙන් මේ කාගෙවත් හිත කියවන්නවත්, කාගෙවත් දේවල් බලන්නවත්, අනාගතේ බලන්නවත් මේ ඒව මේ මේ අනාවැකි කියන්න නෙමෙයි ඒක තියෙන්නේ. ඒක තියෙන්නේ තමන්ගේ හිත සුවපත් කරගන්න. ඒක තමන්ගේ සුවපත් හිතක් හදාගන්න තියෙන වැඩ පිළිපෙළා. විඤ්ඤාණය යනු මායාවක් වන බැවින් කිසිවෙකුට එය වෙනස් කිරීමට හෝ ඉටු කර ගැනීමට නොහැකිය. සැබෑ නිදහසේ නිදහස් භූමියෙහි සිටීමෙන් සියලු බැඳීම් ධර්මතාවය තුල දිව්‍ය යනු සැබෑ ධර්මතාවය තුල දිය වී යනු ඇත. සියලුම ආත්ම ක්‍රියාවන් සහ දෘෂ්ටීන් නොකීසිවක් ලෙස අතුරු දහන් වනු ඇත. ඔබ ලස්සන කොටසක් ඒ කොටස. විඤ්ඤාණය යනු මායාවක් වන බැවින් කිසිවෙකුට එය වෙනස් කිරීමට හෝ ඉටු කර ගැනීමට නොහැකිය. බලන්න ඒකේ ඒකේ තියෙන දේ වරුවක් දවසක් හිතන්න දෙයක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවානේ මේ විඤ්ඤාණය හිත මායාවක් කියලා. ඕක වෙනස් කරන්නත් බෑ, ඉටු කරගන්නත් බෑ. ඇයි ඒ? හේතුව මායාවක් වන බැවින්. ඉතින් මේ ලෝකේ මේ දුවන්නේ මොකටද? ඒ විඥානේ වෙනස් කරන්න, එහෙම නැත්නම් ඒව ඉටු කරගන්න. ඉටු කරගත්ත කෙනෙක් නැහැ, ජයග්‍රාහකයෙක් නැහැ, පරිපූර්ණ වූ මිනිස්සෙක් නැහැ, සැපවත් වූ කෙනෙක් නැහැ. අර වස්තිලා කියන එක හරි මේක නම් පිස්සුවක් බං නේද? වස්තිලා කියනවා නේද මේක නම් පිස්සුවක් බං. ඉතින් හරි ලෝකෙ මිනිස්සු පිස්සුවක් නටන්නේ. ඒ විඥාන මායාව වෙනස් කරන්නවත් ඉටු කරගන්නවත් බෑ. දැන් ඔබ භාවනා කරලා සමහරලාට විඥානේ වෙනස් කරගන්න හදන්නේ. ඒක මායාවක් වන බැවින් ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා හොඳ හිතක් හදාගන්න කියලා උත්සාහ කරන අයට කවදාවත් ඕක කරන්න හම්බෙන්නේ නැහැ. බලන්න හොඳ හිතක් හදාගන්න අය හදාගෙන තියනවද කියලා. හොඳ හිතක් කියලා කියන්නේ පින්නතුනේ එහෙම හොඳ හිතක් හදන්න බෑ. හිත කියන්නේම විඤ්ඤාණය, මේ මායාවක්. සැබෑ නිදහස් භූමියෙහි සිටීමෙන් සියලු බැඳීම් ධර්මතාවයන් තුල දියවී යනු ඇත. සැබෑ නිදහස් භූමියේ සිටීමෙන් සැබෑ නිදහස් භූමියෙන් සිටින් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දැකීම හොඳට විවෘත කරගෙන අවදි කරගෙන දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටි නොගෙන එක වචනයක් ඇතන දැම්මට ඒකට ගොඩක් එකතු කරගන්න දිස්ති ගන්න එපා සංකල්ප ගන්න එපා වචන ගන්න එපා නේද ඒ ඔක්කොම එතෙන්ට එකතු කරගන්න ආරියෂ්ටාංග මාර්ගයෙන් එකට එකතු කරගන්න එහෙමයි ගාථා හදන්නේ සංක්ෂිප්ත වශයෙන් හදන්නේ ඇදුවාම ඒවා අපි තේරුම් කරගන්න ඕන දිට්ඨිංච අනුපගම්ම සීලවා අන දෘෂ්ටි නොගැනීමේ සීලය තමයි පින්නතුනේ මෙතෙන්දි මේ පැහැදිලි කරන්නේ සැබෑ නිදහස් භූමිය සැබෑ නිදහස් භූමිය තෝරගන්න සැබෑ නිදහස් භූමිය තෝරගන්න අනේ මේ කියන දේවල් නම් තේරෙන්නේ නැහැ නේ ගොඩක් අය මොකද හේතුව විමසන්න පුරුදු වෙලා නැහැ විමසන්න පුරුදු වෙලා නැහැ කවි කියන්නයි හාමුදුරුව කිව්වහම ගාථා ටික කියන්නයි කියන දෙයට සාදුකාර කියන්නයි පොතේ අහවල් තැන තියෙනවයි කියලා කිව්වහම පිළිගන්නයි තර්කයක් ඉදිරිපත් කළා මොනවා හරි ගැට ගහලා විද්‍යාඥයෙක් කියපු කතාවක් හරි මොනවා හරි දෙයක් කිව්වම බාර ගන්නයි තමයි තියෙන්නේ. ඒකට හේතුව පොතේ තියෙන නිසා පිළිගත්තා. ලෝකයා කවුරුත් පිළිගන්න නිසා පිළිගත්තා. සම්ප්‍රදාය පිළිගන්න නිසා පිළිගත්තා. හරියට අර අපි ලෝකෙ රවුම් කියලා පිළිගන්නවා වගේ. ඒකනම් ටිකක් අපිට ප්‍රත්‍යක්ෂව තේරෙනවා නේ. නමුත් ගොඩක් අය ඉතින් ලෝකෙ රවුම් කියන්නේ මොකද ලෝකෙ රවුම් කියලා දැකපු නිසාද? ලෝකෙම කියන නිසා ලෝකෙ රවුම් මාත් කියනවා ලෝකෙ රවුම් කියලා. නෑ ඇත්තට ලෝකෙ රවුම් තමයි. නමුත් ඒ පිළිගැනීම දැකලා නම් නෙමෙයි. පොඩ්ඩක් ඉතින් අර ෂේප් එක දකින්න ගුවන් යානයක ගියපු කෙනෙක් ඊට එහාට ගිහිල්ලා ලෝකේ ගෝලාකාර බව හරියටම දකින්න වෙන්නේ අභ්‍යවකාශයේ සෑහෙන දුරක් ගිහිල්ලා. ඒසම් ගොඩක් තියෙන්නේ ඔන්න ඔය වගේ පිළිගැනීම්. දෙයියෝ කියපු නිසා පොතේ තිබුණු නිසා කවුරුත් කියපු බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මොකද්ද? එහෙම පිළිගැනීමටද? එහෙම පිළිගන්න එපා. එහෙම පිළිගන්න ලෑස්ති මනසක් නම් ඔබ මෝඩෙක්. ඇයි ඔබ සම්මර්ෂණය කරන්නේ නැති කෙනෙක්? ඔබ දෙයක් හිතන්නේ නැති කෙනෙක්? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මං කිව්වත් පිළිගන්න කියන ලෑස්ති වෙන්න එපා. කිව්වයි කියලා පිළිගන්න ලෑස්ති වෙන්න එපා. ඔබම සම්මර්ෂණයකට කරුණුකාරණා තේරුම් අරගෙන ආකාරවතීව ඒ කෙරෙහි පැහැදීම ඒක තේරුම් ගැනීම උත්සාහ කරන්න. මේ ආනන්ද හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ මේව විදර්ශනා කරන්න. අර ආවල් දවසේ කියපු කරුණ වැරදි කියලා ඇවිල්ලා කියන්න අපිට. හරි කියලා කියන්න අපිට. හැබැයි Taman තේරුම් අරගෙන. හරි නම් හරි කියලා කියන්න, වැරදි නම් වැරදි කියලා කියන්න ඇවිල්ලා. ඔබ තේරුම් අරගෙන. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඔබට යම් විචාරයක් තියෙනවා. විදර්ශනාවක් තියෙනවා. ඔබ හොඳ මිනිස්සෙක්. ඔබට යම් කිසි ගමනක් යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඉතින් ආතභූතිය වගේ හිටලා නම් කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් ඒක හැදෙන්නේ නැහැ. එනිසා හොඳ විචාරශීලීත්වයක් ඇතුව ධර්මය අහන්න, ධර්මය පිළිපදින්න, ධර්මය අනුගමනය කරගන්න. ඉතින් ධර්මය ප්‍රගුණ කරන මොහොත මේ මොහොත විතරක් කරගන්න එපා. මෙතනින් බැහැලා යන මොහොතත් ඔබේ ජීවිතේ. ධර්මය ප්‍රගුණ කරගන්නේ ආනන්ද හාමුදුරුවන්ව සතුටු කරන්න නෙමෙයි, ඔබේ සාංසාරික රැකවරණ ඇති කරගන්න, රැකවරණ ඇති කරගන්න. ඔබට ඔබ පිළිසරණ වෙන්න, ඔබේ හුස්ම කොද යද්දී ඔබට ඔය 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 දේ විතරයි ඉතුරු වෙන්නේ. ඔබ 2050 60 70 80 වෙන්න කලින් ඔබේ හුස්ම ටික ගිහිල්ලා ඔබේ අලු ටික හෝ පස් ටික හෝ මේ මහ පොළොවේ මේ පා කරලා හරිනවා, දිය වෙලා යනවා. ඒක ඇත්තද නැද්ද? ඒක තමයි ඇත්ත. එහෙනම් මේ ජෙල් ගොඩක් ඇතුලේ, ජෙලි ගොඩක් ඇතුලේ, අපි අස්ථිපංජරයක් ඇතුලේ පොඩි හුස්ම රැල්ලක් එක්ක සංකල්පිත යම්කිසි විඥාන ධාතුවක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. මේක ප්‍රතික්ෂේපයක් හෝ අනුමැතියක් නොවන විද්‍යාවක්, යථාර්ථයක්. මෙතන තියෙන මමත්වයේ කියන අවිද්‍යාව අයින් කරලා දාන්න. ඔබේ ඇස අවදි වෙන විට ඒ අන්ධකාරය, නොහැටෙන ගතිය, වැරදි සංකල්පය මෙතනින් ගැලවිලා යයි. අර සැබෑ නිදහස් භූමියේ සිටින විට ඒ හැම දෙයක්ම, ඒ හැම බැඳීමක්ම ගැලවිලා සුණු විසුණු වෙලා යනවා. පිළිතුරු මේ සද්ධර්මයේ තිබුණේ නැහැ පිළිතුරු මේ භූමිය ඇතුලේ. එක්කෙනෙක් දෙන්නෙක් හරි කලාතුරකින් හරි මෙහෙන් හැංගිලා අපිට මේක අහන්න ලැබුණා. ඒ තරම් වාග්යක්. ඒ ඇත්තන්ට ගොඩාක් ජනතාව කිව්වේ පිස්සෝ. ඒ ඇත්තන්ට කිව්වේ විකෘතිකාරයෝ කියලා කිව්වේ. කමන්නේ විකෘති කරන එක පොඩ්ඩක් බලන්න ඕන අපිට ගිහිල්ලා. මොකද අපි විකෘති කරනවා කියලා කිව්වහම අපි වැඩියෙන් ගිහින් බලනවා ඉතින්ට. මොකද හේතුව ඒ මනුස්සයෙ මොකක් හරි විශේෂ දෙයක් කියනවා ඇති. ඒ සමාජයේ විකෘති කියන අය ප්‍රකෘති වෙන්න ඇති කියලා මට හිතුණා. මොකද හේතුව සමාජයේ බහුතරයේ විකෘති කියලා මම දැනගෙන හිටපු නිසා. මොකද විකෘති අය ප්‍රකෘති අයට විකෘති කියන එක සාමාන්‍ය තත්ත්වයක් වන බැවින් සමාජයේ සිටින්නේ විකෘති අය බැවින් ෂුවර් එකට සමාජයේ විසින් විකෘති අය යමකට කියයි නම් ඔව් ෂුවර් එකට ප්‍රකෘති කෙනෙක් විය හැකියි. මොකද හේතුව විකෘතින්ට ප්‍රකෘති එක්කෙනා විකෘති වෙනවා. ගැටලු තියෙනවා නම් අහලා දැනගන්න. ගැටලු තියෙනවා නම් අහලා දැනගන්න. ගැටලු හදාගෙන අහන්න එපා. අනුන්ට තියෙන ගැටලු අහන්නත් එපා. ප්‍රායෝගිකව තමන්ට ගැලවෙන්න තියෙන, තමන්ගේ නිදහස විමුක්තිය ළඟා කර ගැනීමට තියෙන බාධාව හරියට ගැටලුව තේරුම් අරගෙන ඒක සකසලා අහන්න. සකසලා ගුණ කරලා එක ගැටලුවක් අහන ක්‍රමයක් පවා තියෙනවා වෙනතුනේ. ඒව ඉගෙන උගන්නලා නැහැ මේ සමාජය. ගැටලුවක් අහන්න ඕන එක සකසලා. මොකද ගැටලුවක් ඇතුලේ අපේ මුළු සමස්ත පද්ධතියෙම තියෙන ප්‍රශ්නය එකට කැටි කරන්න පුළුවන්. තේරෙනා නේද? ආතභූත විදියේ ප්‍රශ්නයක් අහන්න නැතුව ප්‍රශ්නයක් අහන්න ඕන සකසලා අහන්න ඕන. ඔබට මමත්වයේ තිබෙනවාද බලමු. උත්තර දෙමු බලන්න. තියෙනවද මමත්වය? තියෙනවද නැද්ද? ප්‍රතිශතයක් වශයෙන් එහෙමනම් කියන්න බලන්න. 100ට මෙච්චර මමත්වයේ තියෙනවා, මෙච්චර නැහැ කියලා කියන්න බලන්න. 100ට කීයද තියෙන්නේ? උත්තරේකුත් ඕන. සීයට අනුවක්ම මමත්වේ නැහැ කියලා හිතනවා. සාදු සාදු, බොහොම හොඳයිනේ. කියන්නේ 10%ක් විතර තියෙනවා එක ගිලිහව ගන්න නිකම් බැරුව ඉන්නේ. ඒ කියන්නේ එතෙන්ට වීරිය මදි. එතෙන්ට තව ශ්‍රද්ධාව එකතු කරගන්න. එතෙන්ට තව විදර්ශනාව එකතු කරගන්න. ටිකක් නිදහස, වැඩ කටයුතු වලින් ටිකක් නිදහස් වෙන්න ඕන. වගකීම් වලින් ටිකක් නිදහස් වෙන්න ඕන. ඒ ඔක්කොමත් එකතු කරගෙන තමන්ගේ අවදිය ප්‍රඥාව වැඩි දියුණු කරගෙන මම නිවන් දකින්න ඕනේ කියන එක අයින් කළා දාලා මමෙක් නෑ කවදාවත් නිවන් දකින්නේ. මමත්වයේ දුරු කිරීමටයි ධර්මයේ තියෙන්නේ. මම නිවන් දකින්න ඕන කියන මාවත වැරදි මාවතක් කියලා තේරුම් අරගෙන මම නිවන් දකින්න යනවා නෙමෙයි, මමත්වයේ දුරු කරලා මම නිවනත් එක්ක, විශ්වයත් එක්ක, ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න යනවා කියලා කල්පනා කරන්න ඕන. තේරුණාද? නැත්තම් මම නිවන් දකින්න ඕන කිව්වොත් එහෙම නිවන් දකින්නෙත් මම වෙයි. මම ඉන්න තැනක නිවනක් නැහැ, නිවන තියෙන තැන මම නැහැ. තේරුණාද? පොඩක් තියෙනව නේද අර මම නිවන් දකින්න ඕන කියන කන්සෙප්ට් එක? ආන්න ඒක බාධාවක් ඔබතුමියට. ඒකත් හදාගන්න, අන්න ඔබතුමිය නිවන් දකින්න 100%. සාදු කිව්වා වගේ ඔය ටික හදාගන්න. තමන් ගිහිල්ලා ජීවිතේ හැමතැනදීම ඔය කියපු දේවල් ටික හදාගන්න. ඔබතුමිය කොහොමද? නෑ කියලා 185ක් විතර මමත්වේ නෑ කියලා. හොඳයිනේ, සාදුනේ, බොහොම වටිනවා. සමහරලාට ඊටත් වැඩියේ අඩු වැඩියේ ඇති. ඔබතුමිය ළඟ ඔබතුමිය ගොඩාක් මහන්සි වෙන කෙනෙක් නේ ධර්මයේ වෙනුවේ නේද? එතකොට තමන්ට ඉදිරි කොටස අත්හැර ගන්න බැරි. සමහරලාට ධාරක සෙනෙහය හරිනේ හාමුදුරුවෝ, කියවීම හොඳයි හාමුදුරුවන්ගේ. අය වගේ දේවල් තියෙනවා. ආත්ම සෙනෙහය, ඒක නම් අඩුයි නේ, ඒක අඩුයි. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. අර ධාරක සෙනෙහේ තියෙන්නේ ආත්ම සෙනෙහේ මත පදනම් වෙලා. ඉතින් ඒ නිසා ඒව පිළිබඳව හොඳට තේරුම් කරගන්න ඕන. මනසින් අහන්න ඕන, දැන් උඹ ධාරක සෙනෙහෙන් ඉන්නවනේ, ඔව්. මොහකාරී එකක් වෙලා අපි මලහ. ඉතින් උඹට තියාගන්න පුළුවන්ද ධාරක සෙනෙහේ? මම දන්න අම්ම කෙනෙක් හිටියා, තමන්ගේ එක දරුවෙකුට එහෙම මේ පාරට ගිහිල්ලා කඩේට එන කමේම ගිරාෆ් වගේ ඔළුව දාගෙන ඉන්නවා. ඒ කියන්නේ බෙල්ල ඇදගෙන ඕ බලන්නේ. එහෙම බලාගෙන පුදුම ධාරක සෙනෙහය ඉන්නවා ඉන්නවා. දැන් ඉතින් අපි බණපදිනුත් කියලා දුන්නා. අනේ අම්මේ ඕම බලාගෙන හිටියද? ඔය අම්මට තව ගොඩ කාලයක් ජීවත් වෙන්න බෑ. ඊට පස්සේ නැති වුණාට පස්සේ කොහොම බලන්න කෙනෙක් ඉන්නවද? ඒ වුණාට ඉන්නකම් බලන්න ඕන නේද කියා අර විදියට බලනවා. එයා හිතනවා ඒ කැපවීම කරන එක තමයි එයාගේ රාජධාරී කියලා. ඒ දරුවටත් ඒක කරදරයක්. පොඩ ප්‍රමාද වුණොත් බනිනවා, කෝල් කරේ ආන්සර් කරේ නැති වුණොත් බය වෙනවා, බනිනවා, ප්‍රෙෂර් වැඩි කරගන්නවා, නොයෙකුත් කරදර. ටික වෙලාවක් ඉඳලා සද්දයක් නැත්තම් කෑ ගහලා හරි හොයන කොහෙද ඉන්නේ කියලා. ඒක තමයි ධාරක සෙනෙහේ වැඩි වුණාම තියෙන ප්‍රශ්න. ඉතින් ඇත්තටම මේ අම්ම නැති වුණා. දැන් ඉතින් ඒ දරුවා යන වෙලාව දන්නේ නැහැ, එන වෙලාව දන්නේ නැහැ, කන වෙලාව දන්නේ නැහැ, බොන වෙලාව දන්නේ නැහැ, මොනවා කරනවද දන්නේ නැද්ද? බලන්න මේ නිකම් මනසින් පටලවා ගන්න බොරු දේවල් නෙමේ. අපි හිතනවා අර ඒ වින්දනේ, ඒ ධාරක සෙනෙහි වින්දනේ අපි දිගටම පවත්ව ගන්න ඕන කියලා හිතනවා. ඒකේ තියෙන පොඩි ආස්වාදයක්නේ, ඒ චිත්ත ආස්වාදයට ඇලෙනවා. ඒ කියන්නේ කවදාවත් මට පිටුපාන්නේ නැති මාව කියන දේ අහන මට නිකන් ලෝකයේ ඉන්න එකම එක ආදරය කරන කෙනා වගේ කියලා වගේ හිතෙනවා. අනිත් අය ඕන කෙනෙක් වචනකින් බින්දලා තරහ වෙන්න පුළුවන්, අරයත් තරහ වෙන්න පුළුවන්, මෙයත් තරහ වෙන්න පුළුවන්. ඒ වුණාට මගේ දරුවා එහෙම නැහැ. අර ඒ වගේ හරි ෆීලින් එකක් එක්ක තමයි ඒක තියෙන්නේ. තේරුණාද? ඒ වගේ ෆීලින් එකක් එක්ක ඒක තියෙන්නේ. ඒ කියන්නේ මට අවසානෙට වුණත් මං මැරෙන්න යන මොහොතට හරි මගේ අත අල්ලගෙන මට පොඩ්ඩක් ආදරය කරන කෙනා, මගේ ඔළුව අත ගන්න ඉන්න කෙනා වගේ කියලා ඇතුලේ ලොකු කන්සෙප්ට් එකක් තියෙනවා ධාරක සෙනෙහේ ඇතුලේ. ඒක වාචික නිර්මාණ වල එහෙම නෑ, එහෙම වෙන්න ඕන, එහෙම වෙන්න ඕන කියලා. නමුත් ඒ ෆීලින් රටාව ඇතුලේ ඔය ඔක්කොම දේවල් තියෙනවා. එහෙම වාචිකව හිතන්නේ මෙහෙම වෙලා මෙහෙම වෙන්න ඕන එහෙම කියලා හිතන්නේ නැහැ. නමුත් ඒක ඇතුලේ රිදම් එක ඇතුලේ ඒක තමයි තියෙන්නේ. දැන් අපි හිතමුකෝ ස්වාමියෙක් බිරිඳට කරන ආදරය ඇතුලේ, බිරිඳක් ස්වාමියාට කරන ආදරය ඇතුලේ වුණත් ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකක් තියෙන්නේ. ඒක ඇතුලේ හටගන්නේ අර සංවේදී රටාවක් තියෙන්නේ. ඒ රටාව ඇතුලේ අර ඔක්කොම බලාපොරොත්තු තියෙනවා. ඒක අපි වාචිකව අර වෙනස් කරලා කොටස් 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 කරලා එහෙම මේ චිත්‍ර කතා පොත හදලා නැහැ. ඒ රිදම් එක ඇතුලේ ඒ දේවල් ඔක්කොම තියෙනවා. දෝ මේ ඔබතුමීට තියෙන දේවල් පමණක් නෙමෙයි කිව්වේ, මම කියන්නේ මුළු මහත් ජනතාවටම ධාරක සෙනෙහයක් තියෙනකොට ඔය වගේ දෙයක් තියෙනවා. දැන් බුදුදහමේ කියලා තියෙනනේ මලාට පස්සේ පින් අනුමෝදන් කියලා කරයි කියලා බව බලාපොරොත්තු වෙනවා කියලා මව්පියෝ නේද? ඉතින් ඒ කියන්නේ ඒක දේවල් තියෙනවා අවසානේ බලාගනේවි, රැකගනේවි, මලාට පස්සේ පින් හරි අනුමෝදන් කරાવી කියලා බය වෙන බලාපොරොත්තු වෙනවායි කියලා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී අපි බලන්න ඕන, අපි නුවණින් බලන්න ඕන. ඉතින් මේවා මේ මට පිළිහිට කරගන්න, පිළිසරණ කරගන්න හැමදාම බෑ කියන එක තේරුම් කරගන්නත් ඕන. අනිත් එක අපි මලයි කියලා ඒගොල්ලෝ මේ අපේ මේ චිමිනියට පැනලා මැරෙන්නෙත් නෑ, අපේ වලට පැනලා මැරෙන්නෙත් නෑ. අවුරුද්දකට සැරයක් ඇවිල්ලා මල් පොකුරක් තියලා යයි ඕනන්නේ, ඕනක් බැන්දොත් එච්චරයි කියලා ඔන්න ඔහොම තේරුම් කරගන්න ඕන. එතකොට අර හිතෙන් කඩා ගන්න ඕන සමහර දේවල්. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ නේ හිතෙන් බැඳීම් ඇති කරගන්න එක, ආදරය ඇති කරගන්න එක ලෝකේ සුන්දර වටින දෙයක් හැටියට ලෝකේ කියලා දුන්නට නිවන් දකිද්දී ඒ හිත ඇතුලේ, මම කියන්නේ යුතුයකම් වගකීම් වලින් කඩා ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒව හොඳටම කරන්න, හිත ඇතුලෙන් අනවශ්‍ය බැඳීම් කඩා ගන්න Taman try කරන්න ඕන. තේරුණානේ? හිත ඇතුලෙන් තියෙන බැඳීම් Taman ගොඩක් try කරන්න ඕන ඒව කඩා ගන්න, නැති කර ගන්න. දැන් මට ඒක ඕස්ට්‍රේලියාවේ ඒක මහත්යෙක් අම්මුණා, එයා කියපු ඒ කතාව හරි සුන්දරයි. හාමුදුරනේ මං කිසි දෙයකට මේ මෙහෙම ඇලිච්ච බැනිච්ච කෙනෙක් නෙමෙයි. ලෝකේ විඳලා කාලා බීලා නාලා විනාශ වෙලා මං හැම දෙයකම අත්දැකීම් එක ජීවිතේ ජීවත් වෙන මිනිස්සේ. ඒ වුණාට මට එක තැනකදී මේ මගේ හිත නිදහස් වෙන්නෙම නෑලු මේ ධර්මයේ තුල ප්‍රගුණ වෙලා යද්දී. මොකද්ද කියලා අහුවාම එයාගේ බිරිඳයි දරුවයි, දරුවෝ දෙන්නයි තවන්ට අතහැර ගන්න බෑ. එයා හිත නිකන් අල්ලගෙන වගේ ඉන්නවලු. ඉතින් එයා මූදු වෙරළට ගිහින් කල්පනා කරනවලු, නිදහස් තැන් වලට ගිහිලා කල්පනා කරනවලු, කොහොමද මම මේ බැඳීම මුන් ගහලා පන්නන්නද, එලවන්නද, ඩිවෝස් කරන්නද, කොහොමද එලවන්නේ? එහෙමත් බෑ කියලා මෙයාට තේරෙනවලු මේ හිතේ තියෙන බැඳීම අයින් කරගන්න. ඇත්තෙම ඇත්තනේ. එහෙම ඩිවෝස් උනායි කියලාවත් එහෙම හිතේ බැඳීම අයින් වෙන්නේ නැහැ. තේරුණාද? එහෙම කරයි කියලා මේව වෙන්නේ නැහැ. රට මාරු කළයි කියලා වෙන්නේ නැහැ. එහෙම මෙහෙම කල්පනා කරලා කරලා දැන් මොකද්ද හේතුව කියලා මෙයා බලනවලු. එයාට හේතුව තමයි මම නැති වුණොත් මේ ඇත්තෝ දුක් විඳි. මේ ඇත්තන්ට යැපෙන්න ක්‍රමයක් නැහැ කියන එකලු මෙයාට වැඩිපුර යටින් දැනෙන්නේ මේ. ඉතින් ඔහොම කල්පනා කරලා හා රයිට් මං ඕකට දෙන්නම් හොඳ උත්තරයක් කියලා මෙයා දානවා විශාල මුදලක ලයිෆ් ඉන්ෂුරන්ස් එක. හැබැයි මේ ලංකාව වගේ මේ මේ ප්‍රයිවට් ඒවා නෙමෙයි, ගවර්න්මන්ට් එකේම දානවා. ඒක ගවර්න්මන්ට් එකේව නැති වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් අපේ අවුරුදු 25ක් යනකොට රක්ෂණ සමාගමත් නැහැ ලංකාවේ. ඉතින් ඒ නිසා එයා ඒ වගේ එක දානවා. දාලා ඉවර වෙලා මිනිස්සයාට ඒක දැම්මට පස්සේ එයා හදනවා මම නැති වුණොත් හරි. දැන් මෙයාට මේ නැති වෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ මේක ඇතුලෙන් මනසෙන්. ධර්මයට එනවා කියලා කියන්නේ නැති වෙනවා වගේ හැඟීමක්. මම නැති වුණොත් මගේ වැටුප වගේ, දැනට මම ගෙදරට හම්බ කරලා දෙන වැටුප වගේ 3-4 ගුණයක් වැඩිපුර වැටුපක්. ඩොලර් ප්‍රමාණයක් මේ දරුවන්ට දරු බහුල වෙනුවෙන් හම්බෙනවා. ඒකෙන් පාසල් යවන්න, ඉගෙන ගන්න ඔක්කොම කරන්න පුළුවන්. ආන්න ඒක හැදුවට පස්සෙල ඔයාට හිත ගලව ගන්න පුළුවන් වුණේ. තේරුණා නේද? මොකක් හරි අර වගේ උපාය මාර්ගයක් අනුගමනය කරන්න ඕන. ඒ අනුගමනය කළා තමයි ඒක හදාගන්න තියෙන්නේ. වරදක් වෙලා තියෙන ඒවායින් ගැලවෙන්න බැරි වෙච්ච අය ඉන්නෝ. ඒකට ගිහිල්ලා සමාව ගන්න ඕන. ඒ කියන්නේ අපිට විදර්ශනා කරලා ගලව ගන්න පුළුවන් දේවල් තියෙනවා, ගලව ගන්න බැරි අමාරු දේවල් තියෙනවා. ඒවට අපි සමහරලාට පුජ්‍යලේක් ළඟට ගිහිල්ලා සමාව ගන්න තියෙන දෙයක් නම් අපි සමාව ගන්න පවා ඕන. ණයක් තුරහක් නම් මතක් වෙන්නේ ණය තුරහ ගෙවන්න ඕන අපි ගිහිල්ලා. අර වගේ දෙයක් නම් මතක් වෙන්නේ ඒකට නිවැරදි උත්තරේ ප්‍රායෝගිකව ලබා දෙන්න ඕන. වෙනතුරු මටත් ආවා. මාරයා කියනවා ඔබ තරුණයි, වයසට ගිහිල්ලා දකින්න පුළුවන්. ඉතින් මටත් එල්ලෙන්න තිබ්බා ඒකේ. මම තරුණයි, හැන්ඩි ගොල්ලා, මොකටද දැම්ම නිවන් දකින්නේ? ඈ ටිකක් පස්සට ගිහලා නිවන් දකින්න බැරිද? අවුරුදු 60ක් 70ක් ගිහලා. මම මාරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මාරයා මට එහෙනම් කියපන් හරියටම මැරෙන දවස. මිනිහා කියනෝ දන්නේ නැහැ. අපෙන් ඔබේ හිතෙන් ඇහුවත් උත්තරේ මොකද්ද? අපේ නිකම් මේ ඔළුවේ බාහිරේ අපි හිතාගෙන හිටියට අපි 2000 මෙච්චර ඉඳීවි, මෙච්චර ඉඳීවි නේද? අවුරුදු 80ක් ඉඳී 90ක්. ඇත්ත කතන්දරේ උත්තරේ ඕක නෙමෙයිනේ. නිකන් අර කල්පිත උත්තරේ ඕක තමයි. මේ තාමත් යනවා, ඩෙන්ගු යනවා, සර්පයෝ දෂ්ට කරනවා, ඇක්සිඩන්ට් වෙනවා, ප්‍රශ්න තියෙනවා. හැබැයි උත්තරේ තුල එහෙම ගන්න බෑ කියලා ඒ මනස කියනවා. රයිට්. උත්තරයක් දෙන්න බෑ. එහෙනම් බෑනේ, මට 80ට දාන්න බෑ. මොකද? එතකොට මාරයා ඔළුව කහා යනවා. අර හිතකට කියන්නේ මාරයා කියලා අපිට දෙන අදහසට. යාවලුව ගහ ගියා කියන පරාද වෙලා ගියා. ඊට පස්සේ කියනවා අනික වැඩිමහල් ළමයා නිසා පොඩ්ඩක් බලා ගන්න ඕන පවුලේ අය. ඒගොල්ලෝ බලා ගන්න ඕන. ආ, හිමත් එකක් තියෙනවද? ඔව්. හරි හරි. අය සමාජයේ තියෙනවනේ ටිකක්. ලොකොල්ලා වුණාම නේද වැඩිමලා වුණා. පවුලේ අනිත් කට්ටිය පොඩ්ඩක් බලා ගන්න. මාර තුරුම්බු දාලා තියෙන්නේ. හරි 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 හරි. හරි එහෙනම් ඉතින් මලා මොනව හරි ලෙඩක් රෝගයක් හැදෙලා මල. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැද්ද? මාරයෙන් යව මං යව ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. එහෙනම් ඒ විදිහට ජීවත් වෙන්න කියපිය. අද මම මලු දැන් ඔය මැනනහස හිතනවා අනේ මම නැතුව මාත්‍යර ජීවත් වෙන්න විදියක් නැහැ. මම නැතුව දරුවට විදියක් නැහැ. මම නැතුව මේගොල්ලන්ට අපි එහෙම හදාගෙන තියෙනවා නිකන් මම නැතුව බෑ. මම නැතුව බෑ. බලන්න මැරිලා බලන්නකෝ උන්නා. ඔක බල්ලා එන්න බෑනේ. ඒක නිසා කරන්න එපා. දෙපාරක් අත්දැකීම් ලබන්න වැඩ දෙන්නේ. මැරුණා අගේට ලස්සනට ජීවත් වෙනවා. සමහරලාට අපි දුකෙන් හිටී කියලා හිතන මිනිස්සු සතුටෙන් ඉන්නවා. මලාට පස්සේ තමයි තේරෙන්නේ මේ යකා මම ඉඳාගෙන ඉදී මම මැරුණට පස්සේ ගොඩක් දුකින් ඉඳී කියලා. බලාංගු මේ යකා දැන් සතුටින් ඉන්නවට වඩා වඩා. තේරුණා නේද? එහෙම වෙලාවල් තියෙනවා. හරි 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 මානසික ගම්සෙට් එක හරි වෙනස්. අපි හිතාගෙන හිටියට එහෙමයි කියලා. ඈ ඒ නිසා හිත අන්නේ විදියට හිත කඩා ගන්න දක්ෂ වෙන්න ඕන. බැඳීම් ඇති කර ගන්න විතරක් නෙමෙයි බැඳීම් කඩන්න දක්ෂ වෙන්න ඕන. තේරුණා නේද? බැඳීම් කඩන්න දක්ෂ වෙන්න ඕන. අනුන්ගේ හිත කඩන්නත් හැකියාව තියෙන්න ඕන, තමන්ගේ හිත කඩා ගන්නත් තමන්ට හැකියාව තියෙන්න ඕන. මට පුළුවන් ওই දෙකම. මට ඕනම කෙනෙක් තුල ශ්‍රද්ධාව ඇති කරන්නත් පුළුවන්, ශ්‍රද්ධාව නැති කරන්නත් පුළුවන්. මම දෙකම දකිමින් කරන්නේ. දෙකම දකිමින් කරනවා. මට ලෝකෙ මිනිස්සුන්ගේ ඕනට වඩා ශ්‍රද්ධාව දිනා ගන්නත් ඕනේ නෑ. එතකොට මගේ නිදහස නැති වෙනවා. ඒ වුණොත් හැමදාම බරට යන්න වෙනවා, හැමදාම පිංකම් වලට යන්න වෙනවා, හැමදාම හාමුදුරු නැතුව දානයක් මානයක් මොකක්වත් කරන්න හම්බෙන්නේ නෑ. ඔය ඥාතියෙම හරි ආසයි හැම දානෙටම හැම දෙයටම හැම මලගේටම ගෙන්න ගන්න. ඉතින් එහෙම ශ්‍රද්ධාවල් වලට ගරු කරන්න ගියාම අපි පුදුම අමාරුවක් වැටෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තේරුම් අරගෙන ආත්මార్థය පරාර්ථය දෙකම අර්ථ සම්පන්න ලෙස සිද්ධ කරන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට කියනවා ධර්මය අහන්න. ධර්මය තුලින් මා දකින්න. ධර්මය තමයි වැදගත්ම දේ. මාව පිටින් ආශ්‍රය කරන්න එපා, ආධ්‍යාත්මිකව ආශ්‍රය කරන්න. මේ ධර්මය තුලින් ආශ්‍රය කරන්න. පිටින් ආශ්‍රය කරන්න පණිග යාළුවෙක්, මිත්‍රෙක්, හිතවතෙක් වගේ මාව ආශ්‍රය කරන්න එපා. ධර්මානුකූල සම්බන්ධතාවයක් ඇති කරගන්න කෙනා තමයි මාව නිවැරදි විදියට ආශ්‍රය කරන කෙනා. තේරුණාද? ආන්න එහෙම දේවල් ටිකක් දීලා 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 නිවැරදි කළා. මේක විද්‍යාත්මක බව නිවැරදි කළා. මෙතන තියෙන මේ හැඟීම ඇතුළේ තියෙන ප්‍රෝඩාව තේරුම් කළා දීලා හිත ගලව ගන්න ඕන. තේරුණා නේද? හිත ගලව ගන්න ඕන. අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔන්න ඔහොම වැඩ කළා තමයි පින්නතුනි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේ ලේසි පාසු ගමනක් නෙමෙයි. ඇත්තෝ හිතනවා ඇති මේ සම්ප්‍රදාය නිසා, ඔය ආමඳුරු කෙනෙක් නිසා බණ කියනවා කියලා නෑ. කොහොම වැඩක් අපේ හිත ඇතුලෙන් සෑහෙන්න දේවල් කරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එනිසා ඔබටත් ඒ ගමන දැන් තියෙනවා. ඔබේ ඔය තියෙන ඕනම බැඳීමකට සාපේක්ෂිතව බැඳීමක් මටත් තිබුණා. ඊට සමාන්තර යන බැඳීමක් තිබුණා. ඒවා කඩාගත්ත ක්‍රමයක් තියෙනවා මන ළඟ. ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි හිතේ බැඳීම් ලිහිල් කරේ. ඒ ක්‍රමයට තමයි හිතේ බැඳීම් මේ ලිහිල්තාවයන් කැඩලා දැම්මේ. ඒ නිසා අපේ නිර්මාණය කියන දේ සහ අපේ බැඳීම කිරන්න. බුද්ධාදී උත්තමයන් වදාළ නිර්වාණයේ වටිනාකම, මගේ මේ බැඳීමේ වටිනාකම. අන්න එතකොට තේරෙනවා අපිට නිර්වාණයේ වටිනාකම බලය වැඩි කියලා. යට තේරුනොත් බැඳීමේ වටිනාකම අඩුයි කියලා තේරුනොත් එයා බැඳීම කඩලා නිර්වාණය කරා පැමිණෙනවා. හැබැයි එයාට නිර්වාණයේ වටිනාකම අඩු වෙලා බැඳීමේ වටිනාකම වැඩි වුණොත් එයා බැඳීම තුළ රැඳෙනවා, නිර්වාණය මඟ අරිනවා. ඉතින් ඔබේ ඥානවන්ත භාවය සහ අඥාන භාවය තේරුම් ගන්න පුළුවන් නේද? අපිට පින්නතුනේ නිර්වාණයේ වටිනාකම වැඩි වුණා. මම මහණ උනේ ඉගෙනගෙන උපාධියක් අරගෙන රස්සාවක් කරන්න නොවේ. මම මහණ උනේ පන්සලක ඉඳලා ලොකු හාමුදුරුවෝ මැරෙනකම් බලාගෙන ඉඳලා ඒකේ ලොක්ක වෙන්න නෙවෙයි. මම ඒක ප්‍රායෝගිකවම පෙළනලා දිනවනේ. මම මේ ඉන්නේ කාගේවත් තර මේ කවුරු හරි මැරුණට පස්සේ හදාගත්ත දැනක නෙවෙයි. තේරුණානේ? ඉතින් ඒ නිසා ඒ සන්තෝෂේ හරියට තියෙනවා පින්නතුනේ. ඊළඟට ආරාම වටේම ලෝක වටේ ගහලා මේ විශාල ආරාමාධිපති කෙනෙක් වෙන්නත් නෙමෙයි. එච්චර කරදරවල් ගොඩක් දාගෙන හැමදාම දෛනිකව හැමතැනටම ගිහිල්ලා 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 බණ කියලා 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 බුදුම්මෝ නේද? පුදුම හිරිහැරයක් විඳින්නෙත් නෑ. මගේ සැනසිල්ලෙත් මං ඉන්නවා. මට ප්‍රමාණවත්ව ඒ වගේම අත්තහිතං කත්තබ්බං පරහිතංච කත්තබ්බං මං අර්ථ සම්පන්න දෙයක් ලෝකෙට දෙන්න ඕන, ලෝකෙටත් මෙහෙවරක් කරන්න ඕන. ඒක සීමාන්තිකව ඒ සේවා පද්ධතියකුත් කරන්න ඕන නිසා බණ ටිකක් කියනවා. පින්නතුනි මට හතුරු ගොඩාක් අඩු සෙනඟ අඩු නිසා. සෙනඟ වැඩි නම් සෙනඟ ගොඩක් ඉන්නවට දකින්න අකමැති අය ඉන්නවා. ඒගොල්ලෝ සෙනඟ බිඳවනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා වුණත් මෙතන විශාල වාහන පිරිලා සෙනඟ හැමදාම උතුරලා පැතිරලා යන දැනක් නම් හාමුදුරුවරු වුණත් ඉරිසියා කරනවා. ඒ කිසි කෙනෙක්ගේ ඉරිසියාව නෑ පින්නතුනේ. ටිකක් හිටියාම කාගවත් වෛරයක්, ක්‍රෝධයක්, ඉරිසියාවක් නෑ. ඒ නිසා ධනය වැඩියෙන් තියනවා දැක්කොත් ධනය හඹා යන මිනිස්සු ඉන්න ඉරිසියා කරනවා. සෙනඟ වැඩියෙන් හිටියොත් කීර්ති ප්‍රශංසා පස්සේ යන අය ඉරිසියා කරනවා. කෙනෙකුට තැනක ලාභයක් ලැබෙනවා කියලා දැක්කොත් ඉරිසියා කරනවා. ඒ තමයි ලෝකේ හැටි. ඉතින් මේ ධර්මයේ හදිස්සියෙන් වගේ මුණ ගැහෙන්න කාට හරි තැනක වපුරලා තියෙනවා, එයා ඒ දේ අරගෙන එයා හැදේවි, එයා තේරුම් ගනීවි, එයාගේ ජීවිතේ සුවපත් කරාවේ. එක දවසකින් දෙහිකින් සුවපත් කරන්න පුළුවන් කියලා මම කියන්නේ ඔබේ ජීවිතේ හැටියට තමයි. කෙනෙකුට එක දවසකින් සුවපත් විය හැකි, තව කෙනෙකුට ජීවිතේ බොහෝ කාලයකින් හෝ සුවපත් විය හැකි. හැබැයි ධර්මයේ දිගටම යෙදිච්ච කිසි කෙනෙකුට වැරදිලා නැහැ. සමහර විටක අපිව නොදෙක හෝ දුර ඈත ඉඳගෙන හරි ධර්මය අහලා ජීවිතේ තේරුම් ගත්ත අය ඉන්නවා. ඒ වගේම මෙතෙට පැමිණෙනවා නම් ඒ ඇත්තන්ට විශේෂයෙන් සාකච්ඡාමය අනුශාසනාවක් තුළින් සිතේ තියෙන සංවේදීතා පදනම් කරගෙන උත්තරයක් ලබා දෙන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. ඒ නිසා එක තැනක ගල් වෙන්න එපා. ආනන්ද හඳුනගේ ධර්මය කියන්නේ විශ්වයක්. විශ්වයක් කියන්නේ ඔබ හැමදාම පියාසර කරන්න ඕන. තේරුණානේ? පියාසර කරන්න ඕන. ඔය යානා තියෙන්නේ හැමදාම යානා මේ පියාසර කරනවා අනන්ත විශ්වය හොයාගෙන. ඒව හැමදාම ලෝක පහු කරගෙන යනවා. මොකද විශ්වය අනන්තයි. ඒ නිසා ඔබ හැමදාම පියාසර කරන්න. ගල් වෙලා ඉන්න පානන්දහඳුරගේ ධර්මයේ ගල්. අරගත් එපා, මේ ගත් එපා, මේ ගත් එපා, මේ ගත් එපා, මේ ගත් එපා, ඔක්කොම එපා කිව්ව ගල්. ගල් කරගන්න ඒවා. හැමදාම පියාසර කරන්න. සකුණෝ විය පබ්බජ්ජා. ඒ කාලේ අහසේ චන්ද්‍රිකායෝ මේව තිබුණේ බුදුහාමුදුරෝ කුරුල්ලෙක් වගේ කියලා කිව්වා. පියාසර කරනවා. ඒක නිදහස පමණක් නෙමෙයි, ඔහුගේ පියාසැරියත් පොඩ්ඩක් තේරුම් ගන්න. එයා හැමදාම අලුත් අත්දැකීම් ලැබමින් පියාසර කරනවා. ලස්සන වනපෙත් මල් පළතුරු දකිමින් පියාසර කරනවා. ගල් වෙන්න එපා. ගල් කරන්න නෙමෙයි මේ ඔක්කොම එපා 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 එපා. අන්තවා දෘෂ්ටිත් එපා, අනන්තවා දෘෂ්ටිත් එපා. අපි අනන්තයේ ඉන්නේ. අනන්තයේ මොකක්වත් නැහැ. එසා මේ සඳහා කිසිදු උත්සාහයක් කිසිදු ප්‍රයත්නයක් අවශ්‍ය නැහැ. ඕකත් ඇහෙන, ඕකත් අමූවෙන් ගන්නවා. අමූවෙන් ගත්ත ගමන් මොකුත් ඕනේ නැව නිදා ගන්නවා. අනේ ඉතින් මේ වචනේ කොහොමද මේ සත්‍ය කියන්නේ? මේ සත්‍යයේ තියෙන එන්ඩ් එකේම අවසානයේ තියෙන යථාර්ථයක් ඕක. කිසිදු උත්සාහයක් හෝ ප්‍රයත්නයකින් තොරව ඇතිවන්නා වූ සමාධිය. එහෙම නැත්නම් දර්ශන ඥානය, නිර්වාණය කියන වචනේ ඕක ප්‍රාථමික මට්ටමේදී ගන්නවා. වරද්ද ගන්නවා. ඒ සෑම වරද්ද ගන්න එපා. මේ ධර්ම කරුණු ඔක්කොටම පින්නතුර එකට එකතු කරලා සම්පින්දණය වෙන තැන තමයි නිවැරදි ධර්මාර්ථ ඔබට සොයාගෙන යන්න පිටුවහලක් බලයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ බලයෙන් සියලු සත්වයෝම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා. සියලු සත්වයෝම මේ භව දුකින් නිදහස් වෙත්වා. ඒකයි බුදුවදනේ අර්ථය. ඒක භවන්ත සුඛිතත්වා, මේ භව දුකින් නිදහස් වෙත්වා. එසේද මාද ප්‍රාර්ථනා කරන ඔබ හැමෝට සම්මා සම්බුදු සරණයි. සුභාන්තය. අද දවසෙහි ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි මොනිකා අබේවර්ධන පින්වත් මහත්මිය ඇතුළු අමදෝරු පවුලේ පින්නතුන් විසින් මෙහෙට සහසම්බන්ධ වෙන දායක පිරිසක්. ඒ පුංචි පුතා දුවා පවා වෙල්ල ධර්මය අහනවා. හොඳ තාත්ත කෙනෙක් ඇදිට තමන් ධර්මය තමන් අහන ගමන් තමන්ගේ දරුවන්ටත් ටිකක් අහන්න යොමු කරලා දීලා තියෙනවා. අරමුණු බවට පත්වන්නේ තෙමසකට පෙර ආපාතරයෙන් සමුගත් ලුවිස් අමදෝරු තම ආදරණීය පියාණන් වහන්සේගේ සසර ගමන සුගතිගාමී වේවා, සද්ධර්මයේ සිසිල ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් වූ නිවනින් සැනසීමට මේ දහම් පඬුර හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දිනාටමත්, ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ශාසනික කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් පිං. ඒ වගේම මෙමෙ ස්ථානයේ දහම ලබා ගන්නා හැම දිනාටමත්, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත්, ලෝකවාසී හැම දිනාටමත්, රටවාසී හැම දිනාටමත් සද්ධර්මයේ ආලෝකයෙන් සැනසීමට මේ දහම් පඬුර හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම පවුලේ සෑම සීලු දෙනාගේම යහපත් අරමුණු ඉෂ්ට කරගන්න, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස ඉෂ්ට කරගන්න, තුරුණුවන්ගේ ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අතරින් සමුගත් සීතා නිරෝෂණී පින්වත් මහත්මියට, ඒ වගේම එංගුහාමි මහත්මයට, ඒ ඥාතිවරයාට, ඒ වගේම පොඩිහාමි ඥාතිවරයාට, WL ලයිනල් ඇතුළු ජන්මාන්තරගත වුණු සෑම සියලු ඥාති මිත්‍රාදී හැම දෙනාගේ භවගමන සැපවත් වේවා. දුකක සිටිනන් දුකින් අත මිදී සුගතිගාමී වේවා, සැපවත් වේවා, සැපෙන් සැපයටපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වුණේ ඒ ලුවිස් අමදෝරු තම ආදරණීය පියාණන්ට, එතුමන්ගේ සංසාර ගමන සූපත් වේවා කියලා අපි නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ අමදෝරු පවුලේ පින්නතුන් හැම දෙනාට, දුවදරුවන් හැම දෙනාටමත් සියලු සත් සිතවිලි ඇතුව කටයුතු කරන්න, සද්ධර්මයෙන් බැබලෙන්න හැම දෙනාටම මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටවාසී ලෝකවාසී ඕනම කෙනෙකුට මේ ධර්ම දේශනාවක දායකත්වය ලබන්න පුළුවන්, ඒ දායකත්වය ලැබීමෙන් ඔබේ පවුලේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න, ඒ වගේම උපන්දිනයන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, මව්පියන් වෙනුවෙන් සෙත් පතන්න හැකියාව තියෙනවා, අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ ආශිර්වාදයේ ලොවට බෙදා හදා දීම අප හැම දෙනාගේම යුතුයකම. අපි මේ ධර්ම ශ්‍රවණය කරලා තව එක්කෙනෙකුට හරි ෂෙයා කරන්න, බෙදා හදා ගන්න වගකීමක් තමන් ඇති කරගන්න. එවිට ඒ පින් බලය ඔබගේ ධර්මය ගොඩනැගීම සඳහා, ඔබේ ආධ්‍යාත්මික සකසා ගැනීම සඳහා ඒක ලොකු පාරමිතාවක්, ලොකු දානයක් බවට පත් වෙනවා කියලා අපි මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්මලම් ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණයි. සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.